ගරු කතානායකතුමනි, අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ අද ඉතාමත් වැදගත් දවසක්. අයවැය ඉදිරිපත් කරපු මුදල් අමාත්‍යංශයේ කාරක සභා අවස්ථාවේ විවාදය අපි දකිනවා. විසර්ජන පනතක් හැටියට අපි ඉදිරිපත් කරන්නේ රජයේ ඉදිරි වර්ෂය සඳහා වූ අය සහ වැය යෝජනාවන් සහ අඩුපාඩුව සපුරා ගන්නේ කෙසේද කියලා ඉතාමත් සරලව කතා කරොත්. මම කැමති අපේ හර්ෂ සිල්ලම ඇතුමත් ආචාර්ය එන්.එම්. පෙරේරාගේ ප්‍රකාශයක් එතුමා 1970 කරපු ප්‍රකාශයක් ගැන කතා කරා. එතුමා ගැන අපිට කතා කරන්න වැඩි අයිතියක් තියෙනවා. ආචාර්ය එන්.එම්. පෙරේරා නිර්මාණය කරපු ලංකා සම සමාජ පක්ෂය දැනටත් ආණ්ඩුවත් එක්ක ඉන්න ප්‍රගතිශීලී පක්ෂයක්. 1972 අයවැය කතාවේදී ආචාර්ය එන්.එම්. පෙරේරා 72 කැරල්ලෙන් පස්සේ රටේ යම්කිසි අභියෝගයක් තියෙන වෙලාවේ එතුමා කියනවා, මා සූදානම් වෙන්නේ ඉදිරි වසර සඳහා රජයේ ආදායම් උපයා ගැනීමට බලාපොරොත්තු වන ආකාරයත්, ඒවා වියදම් කිරීමට බලාපොරොත්තු වන ආකාරයත්, හිඟය පියවා ගැනීමට බලාපොරොත්තු වන ආකාරයත් මේ ගරු සභාවට ඉදිරිපත් කර අනුමත කර ගැනීමටයි. රජයේ වියදම් උපකල්පන ආරක්ෂක සුබ සාධන හා සංවර්ධන ලෙස බෙදී යයි. මෙම අවස්ථා තුනටම එකසේ යම් අවස්ථාවක අවධානය යොමු කළ හැකි නම් එය ඉතා විශිෂ්ට වෑයමකි. එහෙත් බොහෝ විට කළ හැකි වනුවේ මින් එකකට හෝ දෙකකට ප්‍රමුඛතාවය ලබා දීමයි. කියන්නේ ආචාර්ය එන්.එම්. පෙරේරා මේ රජයේ වගකීම් ආරක්ෂක සුබ සාධන සහ සංවර්ධන ලෙස වියදම් බෙදා හැරීමේදී මේ තුනටම එකවාගේ අවධානයක් යොමු කරන්න අයවැය ලේඛනයකදී රජයට මුදල් අමාත්‍යංශයට පුළුවන් නම් ඒක ඉතා විශිෂ්ටයි කියලා එතුමා කියනවා. මම විශ්වාස කරනවා මේ 2021 සඳහා ඉදිරිපත් කරපු අයවැය ලේඛනය තුළ ආචාර්ය එන්.එම්. පෙරේරා කියපු ඒ අභියෝගය මුදල් අමාත්‍යංශය විසින් ජයගෙන තියෙනවා කියලා ගරු කතානායකතුමනි. අපි දැක්කා මේ ඒ වගේ විශේෂයෙන්ම අයවැය ලේඛනයක් සකස් කිරීමේදී මුදල් අමාත්‍යංශයට සිද්ධ වෙන්නේ අසීමිත අවශ්‍යතා අතර සීමිත සම්පත් හරියාකාර පෙළගස්වා බෙදා හැරීම කතානායකතුමනි. ඒක හරියට කරලා තියෙනවද කියන එක තමයි අපි රාමුවක් හැටියට මම මේ ලැබිලා තියෙන පොඩි අවස්ථාවේදී කියන්නේ. ඒක කරන්න උත්සාහ කළා. ඒක 100% කවදාවත් කොයිම රජයකටවත් කොයිම මුදල් අමාත්‍යංශයකටවත් හරියට කරන්න ක්‍රමයක් නැහැ. හැබැයි උපරිම විදිහට ඒ සඳහා උත්සාහ කරලා තිනවා නම් ඒක සාර්ථකයි කියලා අපි කල්පනා කරනවා. අපි දැක්ක ආරක්ෂාව පැත්තෙන් අපි ගත්තාම ආරක්ෂාවට කිසිම අඩුවක් රජයක ප්‍රධාන වකිම බාහිර සහ අභ්‍යන්තර ආරක්ෂාව කිසිදු අඩුවක් කරලා නැහැ. අලුත් වියදම් එකතු කරලා තියෙනවා මේ අභියෝගාත්මක වෙලාව. මහජන ආරක්ෂක නව යෝජනා සඳහා මිලියන 2500ක් වෙන් කරන්න මේ අයවැය යෝජනා කරලා තියෙනවා. අපි කියන සාමයේ පවතින සමයේ ආරක්ෂාව ගැන වැඩියෙන් හිතන්න කියලා. කෙනෙක් කියනවා ඇයි මේ වෙලාවේ ආරක්ෂාව කියලා. මේ වෙලාවේ තමයි අපි ආරක්ෂාව ගැන හිතන්න ඕනේ ගරු කතානායකතුමනි. සුබ සාධනයේ පැත්තෙන් අපි බැලුවොත් සමුද්‍ර නිවාස සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කරන්න රජය මේ අභියෝගාත්මක අවස්ථාවේ කටයුතු කරලා තියෙනවා. රැකියා ලක්ෂයේ වැඩසටහන කිසිදු අවධානයකට ලක් නොවෙච්ච මේ රටේ ජීවත් වෙන දක්ෂ තරුණ තරුණියක්. ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය පෙළ සමත් නැහැ. කාගවත් අවධානයක් යොමු වුණේ නැහැ. හැබැයි රජයට පුළුවන් වුණා මේ අභියෝගාත්මක අවස්ථාවක ඔවුන් කෙරෙහි අවධානය යොමු කරන්න. උපාධිධාරීන් 60,000ක්. ඒ වගේම වතුකම්කරුවන්ගේ පඩිය රුපියල් 1,000ක් කරන එක. මේ ගැන විවිධ මත තියෙනවා මේ යෝජනාව ගැන. හැබැයි මේක වතු සාම්පුතුන් මොකද්ද මේකට කියන්නේ? එකකතා ගිවිසුම් වල මොනවද තියෙන්නේ? හැබැයි රජය මේ අවධානයේ ලක්විය යුතුම රුපියල් 700ක පඩියෙන් ජීවත් වෙන්න බැරි අවධානයේ ලක්විය යුතුම හඬක් නැති මේ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ ප්‍රධානතම මූල්‍ය පණතේ ඔවුන් ගැන කතා කරන්න මේ රජයට උවමනාවක් තිබුණා. මම දකිනවා සුබ සාධනයේ පැත්තෙන් බැලුවොත් ඉතාම අභියෝගාත්මක යෝජනාවක්. හැබැයි ඒකට රජයට උවමනාවක් තිබුණා. ඒ වගේම මේ අපි මේ සුබ සාධනය ගැන කතා කරද්දී ගරු කතානායකතුමනි, හැමදාමත් සුබ සාධනයේ පැත්තේ අභියෝගය බාරගත්තේ අපේ ආණ්ඩු. 1953 රුපියල් මිලියන 35 අයවැය හිගය මේ මිලියන 35 පියවගන්න ඒ කාලේ හිටපු මුදල් අමාත්‍යතුමා ජයා ජයවර්ධන මැතිතුමා හාල් සඳහා දීලා තිබුණු සහනාධාරය ඉවත් කරා. අවසාන ප්‍රතිඵලය අපි ප්‍රසිද්ධ හර්තාලය දණ්ඩි සේනායක අගමැතිතුමාට ඉවත් වෙන්න සිද්ධ වුණා. එනිසා අපේ ආණ්ඩු හැමදාමත් වැලේ ගෙඩි වැලට බර නැහැ කියන න්‍යායෙන් ජනතාවගේ අවශ්‍යතාවය ගැන හැමදාමත් හිතනවා. මම දකින්නේ මේ අයවැය ලේඛනය තුලත් ඒ න්‍යාය මුදල් අමාත්‍යතුමා හැටියට අග්‍රාමාත්‍යතුමා ඉතාම හොඳින් ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා අමාත්‍යංශයත් සමග අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම සංවර්ධනය අනිත් කොටස. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් දස ලක්ෂයක්, ඒ වගේම කිලෝට් පහ බැගින් නිවාස ලක්ෂයකට සූර්ය බලය සඳහා 104 පොලියට ණය, ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා බිලියන 200ක්, ග්‍රාමීය පාලම් සඳහා මිලියන 7000ක්. මම කීපයක් විතරයි කියන්නේ මගේ වෙලාව නැති නිසා. මේ සියල්ලත් එක බලනකොට ආචාර්ය එන්.එම්. පෙරාචාර්ය වූ ආරක්ෂාව සංවර්ධනය සහ සුබසාධනය කියන සියලු මාංශ කෙරෙහි මේ අයවැලේකණය අවධානය යොමු කරලා තියෙනවා ගරු කථානායකතුමනි. ඒ වගේම අනිත් අභියෝගය තමයි මේ කියන ආදායම් උපයා ගැනීම. අපේ රටේ කථානායකතුමනි 95%ක් බදු වලින් තමයි අපි ආදායම් උපයන්නේ. කවුද බදු ගෙවන්නේ? රටේ සමස්ත ජනතාව. ඉතින් අපිට ඒක ඕනෑ විදිහට අර්ථ නිරූපණය කරන්න පුළුවන් ජනතාවට බරපටවනවා කියලා. හැබැයි අපේ රටේ මේ 95%ක් වෙච්ච බදු වලින් ඍජු බදු 120%ක්, තාමත් වක්‍ර බදු 80%ක්. ඒ කියන්නේ කෙලින්ම ආදායම් උපයන්නේ ගෙවන බදු 120%ක් වෙනකොට වක්‍ර බදු 80%ක්. මේක බැරෑරුම් තත්ත්වයක්. අපි ඒක වෙනස් කරගත යුතුයි. හැබැයි අපි මේ අයවැලේකන තුල මේ උපයා ගන්න සූදානම් බද්ද අපි මේ බදු ආදායම රුපියල් බිලියන 366කින් 2021 වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි බදු වල තිබිය යුතු රීති නීති සහ සම්ප්‍රදායන් ආරක්ෂා කරලා තියෙනවද? ආදායම් විෂමතාවයට පිළියමක් කරගන්න අපි උත්සාහ කරලා තියෙනවද මේ බදු උපයා ගැනීම කරු කථානායකතුමනි? ඔව්, එතෙන්ම 115කින් අපි ඍජු බදු ආදායම් වැඩි කරගන්න උත්සාහ කරලා තියෙනවා. ඒක පැහැදිලිවම ආදායම් විෂමතාවයට පිළියමක්. ඒ වගේම සමාජ මඟ පෙන්වන්නෙක් බවට බද්ද අපි පත් කරගන්න කටයුතු කරලා තියෙනවා. අපි දැක්ක සමහර කාලවල මේ රටේ අපි පිළිගන්නා සියලු ආගම්වල මත්පැන් පානය අනුමත කරන්නේ නැහැ. අපි සමහර අවස්ථාවල බියර් වල බද්ද අඩු කරලා බියර් බොන්න උනන්දු කරන්න උත්සාහ කරා. එහෙම වෙන්න බෑ බද්දක්. සමාජ මඟ පෙන්වන්නෙක් ඕනේ. ඒ වගේම බද්ද සාධාරණද සරලද? දැන් සරල බවයි සාධාරණ බවයි දෙකම ගන්නවා. අපි දැක්ක 2004 මට මතකයි බද්ද සරල කිරීම කියලා. වැඩ බද්ද තිබුණ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට 108%ක්, සුඛෝපභෝගී භාණ්ඩ වලට 120%ක්. සරල කිරීම සඳහා ඒක හිටිය මුදල් අමාත්‍යවරයා 2004 එතුමා කිව්වා 115%ක් කරමු. අත්‍යවශ්‍යක 8 ඉඳන් 15ට වැඩි කරනවා, සුඛෝපභෝගී එක 20 ඉඳන් 15ට අඩු කරනවා. ඒක බද්ද සාධාරණයක් නෑ. හැබැයි මම දකිනවා මෙවර එහෙම ඇඟිලි දික් කරන්න අවස්ථාවක් මුදල් අමාත්‍යංශය කාටවත් දීලා නැහැ. ඒ වගේම බදු බර සමාජයට අලුතින් කෑ ගහන්න පාරට බහින්න ඊට වඩා බොහොම ප්‍රවේශමෙන් තමයි මේ රුපියල් බිලියන 366ක් වැඩි කරගන්න මුදල් අමාත්‍යංශය මේ අයවැලේකනේ තුල කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම අපි ආර්ථික මිනිම් දඬු ගණනාව ගැන විතර කතා කරනවා ගරු කථානායකතුමනි. නමුත් මුදල් අමාත්‍යංශයටවත් භාණ්ඩාගාරයටවත් කවදාවත් මැජික් පෙන්වන්න බෑ. මේ හැම දෙයකදීම අපි කලබල විය යුතු ප්‍රශ්නයක් රටේ තියෙනවා. මුදල් ලව ප්‍රමාණය වෙන්න පුළුවන්, දළදේශීය නිෂ්පාදිත සාපේක්ෂව ණය අනුපාතය වෙන්න පුළුවන්. මම අද දවසේ ගත්ත මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තොරතුරු භාගයක් දළදේශීය නිෂ්පාදිත සාපේක්ෂව වැඩිම ණය අරන් තියෙන්නේ ජපානය. 266.2%, ඇමරිකා එක්සත් ජනපදයේ 131.2%, ඉතාලිය 161.8%, අපි තාමත් ඉන්නේ 90%. ඒ නිසා මේක මම ඔබතුමාගෙන් සභාගත කරන්න අවසරය ඉල්ලා සිටිනවා. මේවා අපි දකින්න මේවා පැහැදිලිවම මේ එක කාරණයක් හැටියට නෙවෙයි අපි ලෝකෙත් එක බලද්දී ඉතාම පැහැදිලිව අපි තාමත් ශක්තිමත් තැනක ඉන්නවා. ඒ වගේම බැංකු පොලිය අනුපාතය වෙන්න පුළුවන්. අපි තනි ඉලක්කම ඒ හැමදාම අපි කෑ ගහුවා තනි ඉලක්කමට මේක ගේන්න. මේ අමාරු වෙලා එතන තියෙනවා. ආර්ථික වර්ධන වේගය ගැන කතා කළත් ලෝකේ බොහෝ රටවල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උපකල්පනය කරලා තියෙනවා. බොහෝ රටවල ඉලක්කම් දෙකේ ඍණ ආර්ථික වර්ධන වේගයක් යන්න පුළුවන් කියලා. ඉන්දියාවේ 10.3%, ඉතාලියේ 10.6%, මම සභාගත කරන්න ඉල්ලා සිටිනවා. ඉතින් ඒ සියල්ලෙම බැලුවත් මේ කියන මහා භයානක ලෝකෙත් එක්ක බලපුවාම අපි තාමත් ගරු කථානායකතුමනි යම්කිසි තැනක අපේ ආර්ථිකය රඳවාගෙන තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ ගරු කථානායකතුමනි අපේ තර්ක කොටෙක් දුරට අපි ළඟන තර්ක ගැන අපි කල්පනා කළ යුතුයි. මේ තර්ක සාපේක්ෂද නිරපේක්ෂද කියලා අපිට ඕනේ තර්කයක් නගන්න පුළුවන් කථානායකතුමනි. නිරපේක්ෂව මේක උනේ නැත්තම් හොඳයි, කොවිඩ් ආයෙම නැත්තම් හොඳයි. හැබැයි අපි සාපේක්ෂ තර්ක තමයි අනිත් රටවල් එක්ක කොහොමද, අනිත් යුගයන් එක්ක කොහොමද, එහෙම බැලුවත් අපි අද මේ හැම තර්කයක්ම මේ අයවැයලේකන පිළිබඳ අපි දවස් 20ක් 25ක් කතා කරනවා. මම හිතන්නේ මම දැක්ක මාධ්‍යයකත් කියලා තිනවා මේ අවුරුද්දේ ලෝකේ වැඩිම කතා වෙච්ච වචනේ තමයි COVID-19. ඊළඟට PCR කියන එක. මම හිතන්නේ අපි කතා කරෙත් ඒ ගැන තමයි වැඩිපුර. මේ දෙක නොවුනා නම් අපිට කතා කරන්න මාතෘකාවක් නැති වෙන තරමට අපි එතනට ලඟ වෙලා ඉන්නවා. හැබැයි අපි කොතනදවත් සාපේක්ෂව මේ ගැන කතා කරලා නැහැ. මේ සාපේක්ෂ තත්වය අද දවසේ වාර්තාව ගත්තොත් මගේ වෙලාව යන උන මම දිගට කතා කරන්න යන්නේ නැහැ කතානායකතුමනි. නමුත් ඇමරිකාවේ මේ මිලියන 1කට රෝගීන් ඉන්නවා 47671ක්. මරණ 894යි. ඉන්දියාවේ මිලියන 1කට 7049යි. මරණ 102යි. ප්‍රංශයේ දසලක්ෂයකට රෝගීන් 35572යි. මරණ 872යි. ශ්‍රී ලංකාව අපි තාම දියුණුවෙන් පවතින පහසුකම් අඩු රටක්. අපේ මිලියන 1කට රෝගීන් 1402යි. මරණ 7යි. මම කියන්නේ මේක හොඳ නැහැ. හැබැයි අපි හැබෑ තර්කයක් ගොඩනගන්න හදනවා නම් රට වෙනුන් අපි ආදරේ නම් රට ගැන අපිට අභිමානයක් තියෙනවා නම් අපේ තර්කය හැමදාමත් නිරපේක්ෂ තර්ක නෙවෙයි විය යුත්තේ. අපි සාපේක්ෂ තර්ක ගොඩනගලා අපි ලෝකෙත් එක්ක බලන්න ඕනේ. අපි යුගයත් එක්ක බලන්න ඕනේ. එතකොට අපි හුඟක් පල්ලෙහාට වැටිලා තියෙනවා නම් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි අපේ තර්ක හැම විටම දේශපාලනයට වඩා එහා ගිය තර්ක වෙනවා නම් ඉතාමත් හොඳයි. අපි වැඩබද්ද අඩු කිරීම ගැන කතා කරා. නමුත් මට මතකයි 2003 මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙච්ච බදු සමා පනත මම නවක මන්ත්‍රීතුමාලාගේ ආරාධනා කරනවා කියවලා බලන්න. බදු සමා පනත මොකද්ද යෝජනා කරලා තිබුණේ? මොකද්ද සමාජ සාධාරණේ? මොකද්ද මේ රටේ අඩු ආදායම් ලාභයට එකෙන් වෙච්ච සාධාරණ යෝජනා දිගට ක්‍රියාත්මක කරන්න යන බැරි වුණා 2004 ආණ්ඩුව වෙනස් වුණා. නමුත් අපි දැක්කා අද අපි ඒ කිසිම දෙයක් මතක නැති විදිහට විවිධ ආකාරයේ කතාවන් මේ යෝජනාවන් ගෙනෙන්න අපි කතා කරනවා සූදානම් වෙනවා. ඒ වගේම මේ විශේෂයෙන්ම ආචාර්ය එන්.පෙර මැතිතුමා 72 ඉදිරිපත් කරපු අයවැය ලේඛනයේ අවසන් කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ගරු කතානායකතුමනි එතුමා කියනවා මෙය අසීරු අයවැයක් විය. එය මට ප්‍රසන්න හෝ පහසු කාර්යයක් නොවිනි. මාහට අනාගත දැක්මක් ඇතුව කටයුතු කිරීමට සිදුව ඇත. වර්තමානයේ දොම්න සහ අඳුර අතරින් අප ගමන් කරමින් සිටින විට පවා දුර ඈතක උදාවන ආලෝකය මට පෙනේ. අපි හොඳ ආරම්භයක් ගැන සිටින්නෙමු. අපගේ සිඳී නොයන ශක්තියෙන් හා පරාර්ථකාමී කැපවීමෙන් අපි සියල්ලන්ටම සෞභාග්‍ය උදා කර ගනිමු. මේ කියන්නේ ආචාර්ය එන්.එම්. පෙරේරා. මේ ගරු කතානායකතුමනි රොණිදමිල් මහත්තයත් මෙහෙම කියනවා 78 පළවෙනි අයවැය ලේඛනය ඉදිරිපත් කරලා මට මේ කියන්න ඕනෑ වුණේ හැම කෙනෙක්ගෙම මේ අවශ්‍යතාවය එකයි. යන්න හදන මාර්ගය වෙනස්. සමහරට දැන වෙනත් මාර්ගවල යන්න හදනවා. දැන් රොණිදමිල් මහත්තයා කියනවා එයාගේ කතාව අවසානයේ මොකද මේ සම්පූර්ණ අංශක 360ක් හැරිච්ච වෙලාවක්. 71 ඉඳලා 77ට ආපු ගමන 78 සම්පූර්ණ අනිත් පැත්තට හැරෙව්වා. ඒ හැරවල එතුමා කියනවා ඒ තරකමයි කියන්නේ අවසානයේ. එතුමා කියනවා කතානායකතුමනි ඇත්ත වශයෙන්ම පාලකයාට ඔහුගේ රටේ ඇති විශාලතම ධන නිධානය වන්නේ එරට මහ ජනතාවයි. එබැවින් ඥානවන්ත පාලකතුමේ නිරන්තරයෙන්ම තම ජනතාවගේ සුභසිද්ධිය ගැන මෙනවින් මැනෙහි කරයි. එක් මොහොතකටවත් ඔවුන් අමතක නොකරයි. ඔහු මහජනයාගේ දුක් ගැහැට ගැන සිතයි. ඔවුන්ට සමෘද්ධිය උදාකර දිය හැකි මාර්ග ගැන කල්පනා කරයි. මහජනතාවත් ඔවුන්ගේ දුක් ගැහැට ගැන සිතමින් ඔවුන්ට සමෘද්ධිය හා සෞභාග්‍ය උදාකර දිය හැකි ක්‍රම සැලසුම් කරමින් අපි ඉදිරියට පාතබන්නමු. මේ දැන් මේ දෙන්නටම අවශ්‍යලා තිබුණේ සමහර විට එකක් මාර්ග දෙකක. ප්‍රශ්නේ තියෙන්නේ මේ කණ්ඩායම ඒ ගමන ගියාද? යන්න පුළුවන් වුණාද? මිනිසුන්ට ඒ ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ ගරු කතානායකතුමනි. නැත්තම් මේ බොහෝ අය කතා කරන්නේ බොහෝ අයගේ රාමුව එකක්. හැබැයි පාරවල් දෙකක්. දැන සමහර විට පාර දැනගනේ පාරේ නොවන එකක් ප්‍රශ්නයක් හැටියට අපිට කතා කරන්න පුළුවන් ගරු කතානායකතුමනි. ඒ වගේම මේ අපි හැමදාමත් අපි ඉතිහාසයක් ගැන කතා කරනවා. මේ අමාරු වෙලාවක් අපි කවුරුත් පිළිගන්නවා මේ අමාරු වෙලාවක් මම ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි සමස්ත ලෝකයේ දියුණු රටවල් වලට නොදියුණු රටවල් වලට කාට තමාරු වෙලාවක් ඔව් මම අවසන් කරන්න ලෑස්ති මට පුසුම වෙලාව ඉල්ලන්න බෑනේ විශේෂයෙන්ම මේ එක විනාඩියක් මම ගන්න මේ රටේ 2005 2015 යුගයේ තමයි මේ වාගේ ඉතාමත් අමාරු අභියෝග වලට අපි මුහුණ දුන්නේ රටේ අභ්‍යන්තර යුද්ධයක් 2008 ලෝක ආර්ථික අවපාතය ලෝක තෙල් මිල ඉහළ යාම දේශපාලන අස්ථාවර භාවය 2004 සුනාමි සහ ඉන්පසු ඇතිවෙච්ච නියගය හැබැයි මේ සියල්ලම ජයගනිමින් යුද්ධය ජයගන්න ආර්ථික වර්ධන වේගයේ 5%කට වඩා දිගටම තියාගන්න ණය අනුපාතයේ 70%කට පහළට ගේන්න විදේශ වත්කම් වාර්තාගත තැනකට ගේන්න පුළුවන් වුණා යම්කිසි කණ්ඩායමක් යම්කිසි ක්‍රමයක් යම්කිසි දර්ශනයක් ඉදිරියට ගිය නිසා අද අපි සතුටු වෙන්නේ ගරු මේ කතානායකතුමනි එදා මේ ඒ ජනපති පුටුවේ රට නායකත්වය දුන්න අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයා අද අගමැති සහ මුදල් ඇමති ආරක්ෂක ලේකම්වරයා යුද්ධ ජය ගැනීම හිටපු අද ජනපති මුදල් ලේකම්වරයා ජනාධිපති ලේකම් මහා බැංකුව අධිපතිතුමා මුදල් රාජ්‍ය අමාත්‍යතුමා තව තරුණ රාජ්‍ය අමති වරයෙක්ගේ ශ්‍රියන් සේමසිංහ මැතිතුමාගේ සම්පූර්ණ සහාය ඇතුව මුදල් නියෝජ්‍ය ලේකම්තුමා එදා අපිත් එක්ක බොහොම සැහැල්ලුවෙන් මේ හැම දෙයකටම මුහුණ දුන්න ආටිගල මැතිතුමා අද මුදල් ලේකම්තුමා එනිසා මේ අභියෝග ජය ගැනීමෙන් මේ සියලු දෙනායක ඉදිරියට යන්න පුළුවන් කියන විශ්වාසය අපිට පමණක් නෙවෙයි මෙරටේ සමස්ත ජනතාවට තියෙන හැම කෙනෙක්ම බලනවා ඉතිහාසයේ කළ කී දේ ඉතිහාසයේ ලබාගත් ප්‍රතිඵල එනිසා අපේ තියෙන මේ ධනාත්මක උපකල්පන ලබන වර්ෂයේ අයවැය පරතරයේ 109% තියාගන්න ආර්ථික වර්ධන වේගය 5.5% තියාගන්න රාජ්‍ය ආදායම වර්ධනය 14.1% තියාගන්න මේ සියල්ල ධනාත්මක උපකල්පන හිස් උපකල්පන නෙවෙයි කියන විශ්වාසය මේ රටේ සමස්ත ජනතාවට තියෙනවා. ඉතින් මම විපක්ෂයට ආරාධනා කරන්නේ ඔබතුමාලාගේ යහපත් වූ මේ විවේචනත් එක්ක හැබෑ විවේචනත් එක්ක සාපේක්ෂණ විවේචනත් එක්ක අපි සියලු දෙනාගේ සහයෝගය ලැබුණාම මම සුවපතනවා මුදල් අමාත්‍යවරයා හැටියට තුමාටත් ජනාධිපති රට මෙහෙවන ජනාධිපතිවරයාටත් මේ ගමන මේ අභියෝගිනුත් ජය අරගෙන ඉස්සරහට යන්න අපිට ලැබෙයි කියලා. ඒ සඳහා අපි සියලු දෙනා සත්භාවයෙන් කටයුතු කරමු කියන ආරාධනාව කරමින් ඔබතුමාට ස්තුතිවන්ත
වෙමු.
ගෞරව සභානායකවරුලේ ඉන්ද මික මුඛ්‍ය பிரதம அமைச்சரின் கீழ் வரக்கூடிய
ஆர்டர் ப்ளீஸ் ஹானரபிள் டெபியூட்டி ஸ்பீக்கர் வில் டேக் தி சேர் நவ
ஹானரபிள் சித்தா
சித்தார்த்த மந்திரிமா
நிதியமைச்சரின் கீழ் வரக்கூடிய பிரதமரின் கீழ் வரக்கூடிய இந்த நிதியமைச்சர் பேசுவதில் மகிழ்வு அடைகின்றேன். ஆனால் இந்த வடக்கு கிழக்கை பொறுத்தமட்டில் ஒதுக்கப்பட்டிருக்கக்கூடிய நிதி முக்கியமாக அபிவிருத்திக்கென்று ஒதுக்கப்பட்டிருக்கக்கூடிய நிதி மிக குறைவாக இருக்கின்றது. அது மாத்திரமல்ல இப்போது அங்கு எடுக்கக்கூடிய அபிவிருத்தி வேலைகள் என்பது கூடுதலாக வீதி வேலைகளாக இருக்கின்றது. அங்கு உண்மையிலே இளைஞர் யுவதிகள் வேலையற்று அவர்களுக்கு வேலைவாய்ப்புகள் மிக குறைவாக மிகவும் கஷ்டமான நிலையிலே வாழ்கின்ற இந்த சந்தர்ப்பத்திலே வேலைகள் உற்பத்தி செய்யக்கூடிய விதத்திலே அபிவிருத்தி நடக்கக்கூடிய விதத்திலே முதலீடுகள் செய்யப்பட வேண்டும், வேலைகள் உற்பத்தி செய்யப்பட வேண்டும். அப்போதுதான் அந்த அந்த யுவதிகள் இளைஞர்களுடைய வேலை வாய்ப்பை உருவாக்க முடியும். இந்த வீதிகள் திருத்தத்திலே இருக்கக்கூடிய ஒரு இருக்கின்றதால் ஏற்படக்கூடிய ஒரு பிரச்சனை ஒன்று இருக்கின்றது. கோப்பாய் உள்ளூராட்சி சபையிலே ஒரு வீதி அம்மன் வீதி அச்சலி கிராமத்திலே போடுவதற்காக அரசு ஆர்டிஏ ஊடாக அரசு ஒரு திட்டத்தை போட்டு அதிலே அடிக்கல் நாட்டப்பட்டது. அந்த யாழ்ப்பாண மாவட்டத்து டிசிவி சேர்மன் அவர்களால் நாட்டப்பட்டிருக்கின்றது. நிச்சயமாக அது ஒரு உள்ளூராட்சி சபை வீதியாக இருக்கின்றபடியால் அந்த உள்ளூராட்சி சபை தலைவரிடம் தலைவர் அங்கு இருப்பவர் நிரோஷ் என்று அவரிடம் அந்த அனுமதி பெற்றிருக்க வேண்டும் முதல் அல்லது அந்த சபையிலே பெற்றிருக்க வேண்டும். அதை செய்யாமல் அவர்கள் கல் வைத்தது மாத்திரமல்ல அதற்கு ஒரு பெயர்பலகையும் போட்டபடியால் அந்த தலைவர் அந்த பெயர்பலகை கலட்டியிருந்தார். அது இன்று ஒரு மிகப்பெரிய பிரச்சனையாக அவரை கைது செய்கின்ற நிலைமைக்கு போய் அவர் ஒரு அன்டிசிபேட்டரி பெயில் எடுக்கின்ற நிலைக்கும் சென்றிருக்கின்றது. இது வந்து ஒரு தனிப்பட்ட தலைவருக்கும் மற்ற டிசிபி சேர்மனுக்கும் இடையிலே, அபிவிருத்தி சபை சேவனுக்கும் இடையிலே இருக்கின்ற பிரச்சனை அல்ல. இது உண்மையான பிரச்சனை எப்படி பார்க்கப்பட வேண்டும் என்றால், மத்திய அரசு தன்னுடைய அதிகாரங்கள் ஊடாக அங்கு இருக்கக்கூடிய தங்களுடைய நிர்வாகத்தின் ஒன்றாக ஆர்டிஏ மூலம் உள்ளூராட்சி சபை அலுவல்களிலே தரை வைக்கின்றது. இது ஒரு மிக தவறான செயற்பாடு. இதை நிச்சயமாக கவனத்தில் எடுத்து அதை சீர்திருத்த வேண்டும். ஏனென்றால் இப்படியாக ஒவ்வொரு விடயத்திலும் உங்களுக்கு தெரியும், கடந்த காலத்திலே, கடந்த அரசாங்க காலத்திலே இந்த கம்ரலியா என்ற ஒரு திட்டம் வந்தபோது உள்ளூராட்சி சபைகள் தங்கள் அந்த ரோட்டுகள் வேலைகள் நடக்கின்ற போது உள்ளூராட்சி சபைகள் மூலமாக அவர்களுடைய அனுமதி பெற்றுத்தான் அந்த வீதிகள் திருத்தப்பட்டது. ஆகவே இந்த முறையை கட்டாயமாக கடைபிடிக்க வேண்டும். அப்போது இந்த உள்ளூராட்சி சபைகளுடைய அதிகாரங்கள், அந்த அதிகாரங்களுக்குள் மத்திய அரசு தலை வைக்காமல் இருக்கக்கூடிய ஒரு நிலைமை இருக்கும். இது கௌரவ பிரதமர் அவர்களுடைய கீழே வருகின்றபடியால் இந்த விடயங்களை நாங்கள் கூற வேண்டியிருக்கின்றது. கூறினால்தான் அவர் ஏதாவது ஒரு நடவடிக்கை எடுப்பதற்கு வசதியாக இருக்கும் என்று. 25 வருட காலமாக இந்த புனர்வாழ்வு ரீசெட்டில்மெண்ட், மீள் குடியேற்றம், இந்த அமைச்சு ஒன்று இருந்து கொண்டிருந்தது. அது இப்போது இல்லாமல் செய்யப்பட்டது. அதில் இருக்கக்கூடிய விடயதானங்கள் வேறு ஏதாவது ஒரு அமைச்சுக்கு இருக்கின்றதா என்று நான் இந்த அந்த வர்த்தமானியை பார்த்தேன், அமைச்சர்களுக்கான. அதிலே எங்குமே என்னால் பார்க்க முடியாமல் இருக்கின்றது. ஆகவே இந்த விடயதானங்கள் எல்லாம் இப்போது நான் நினைக்கின்றேன் நிச்சயமாக பிரதம அமைச்சர் பார்க்கக்கூடியதாக இருக்கும். இப்போது மீள் குடியேற்றத்தை பொறுத்தமட்டில் பல குடும்பங்கள் இன்றும் உறவினர்களுடன் அல்லது அகதி முகாங்கள் இருக்கின்றார்கள். அவர்களுடைய இந்த மீள்குடியேற்ற பணி அல்லது புனருத்தான பணி இடையிலே இருக்கின்றது, முழுமையாக முடிவடையவில்லை. இந்த விடயங்களை நிச்சயமாக செய்ய வேண்டிய ஒரு தேவை இருக்கின்றது, அதை பார்ப்பது. அது மாத்திரமல்ல, தமிழ்நாட்டிலே ஏறக்குறைய 90,000 கூட, ஒரு 100,000 அகதி முகாங்களிலே வாழ்கின்றார்கள். நான் அங்கு வீடு எடுத்திருப்பவர்களை கூறவில்லை, அகதி முகாங்களிலே வாழ்கின்றார்கள். அவர்களை ஓரளவுக்கு நன்றாக இந்திய அரசாங்கம் தமிழ்நாட்டிலே நன்றாக பார்த்தாலும் அதிலே பலர் இங்கு வந்து தங்களுடைய சொந்த இடங்களிலே வாழ்வதற்கு விரும்புகிறார்கள். ஆனாலும் இங்கு அவர்களுக்கு தேவையான அந்த மீள் குடியேற்றத்துக்கான வசதிகள் செய்து கொடுக்கப்படாதபடியால் அவர்கள் வருவதற்கு தாங்கிக் கொண்டிருக்கின்றார்கள். இந்த விடயத்தையும் நிச்சயமாக அரசாங்கம் கவனத்தில் எடுக்க வேண்டும். அதை விடுத்து இன்று அண்மையிலே இந்த புரவி புயலால், சீர் அற்ற காலநிலைகளால் மிகப்பெரிய அளவிலே எங்களுடைய மக்கள், முக்கியமாக கூடுதலாக வடக்கிலே, வடகிழக்கு, வடக்கு மாகாணத்திலும் கிழக்கிலும், சில பகுதிகளில் கிழக்கிலும் பெரிய அளவில் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். வெள்ளத்தினால் பாதிக்கப்பட்ட மக்கள் என்று சொல்லப்படக்கூடிய மக்கள் அந்த வீட்டுத் திட்டம், அதிகார சபை வீடமைப்பு அதிகார சபையுடைய வீட்டுத் திட்டத்திலே அவர்களுக்கு வீடுகள் கொடுக்கப்பட்டன. அது முழுமையாக முடிப்பதற்கு அந்த பணம் கொடுக்கப்படவில்லை. முழுமையாக முடிப்பதற்கு பணம் கொடுக்கப்படாத காரணத்தினால் பாதியாக அந்த வீடு இருக்கின்றது. சிலர் கடன் வாங்கி தங்களுடைய சில நகைகளை அடவி வைத்து அந்த வீட்டை முடித்திருக்கின்றார்கள். அவர்கள் அதை மீள முடியாமல் கடனிலே தவிக்கின்றார்கள். அடுத்தவர்கள் அறகுறையாக முடித்த வீடுகளிலே தங்கியிருந்த காரணத்தினால் இந்த வெள்ளத்தால் மிகப்பெரிய அளவில் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். பாதிக்கப்பட்ட குடியெழுப்புன்ற ஒரு நிலைமையை உருவாக்கப்பட்டிருக்கின்றது. இது ஏறக்குறைய 90,000 பேர் இந்த வெள்ளத்தால், புயலால் கரையோரத்திலும் பல கிராமங்களிலும் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். ஆகவே அவர்களுக்கு அந்த வீட்டு திட்டத்துக்கான மிகுதி பணத்தை கொடுத்து அதை முழுமையாக முடிக்க வேண்டும், அல்லது அவர்களுக்கு வாழ்வதற்கு வழி இல்லாமல் போகப் போகின்றது. அதை நிச்சயமாக அரசாங்கம் கவனத்தில் இருக்க வேண்டும். அது மாத்திரமல்ல, இந்த வாழைகள் பயிர்கள் அழிவு பெரிய அளவில் நடந்திருக்கின்றது. பார்த்தால் இந்த நீர்வேலி
சிறுப்பிட்டி
சுண்ணாகம் போன்ற பகுதிகளிலே 8 நிமிஷம் பண்ணியிருக்க, இந்த நிலைமையை நிச்சயமாக பல அழிவுகள் ஏற்பட்டிருக்கின்றது. அதற்கு கம்பன்சேஷன்ஸ் கட்டாயமாக கொடுக்கப்பட வேண்டும். ஏனென்றால் அவர்கள் அதையே நம்பி வாழ்க்கை நடத்துவார்கள். அதை நிச்சயமாக அரசாங்கம் அதை கொடுக்க வேண்டும். அது மாத்திரமல்ல, நீர் வடக்குக்கான நீர் தேவைகள் இந்த இரணமடு அதனால் முழுமையாக கொடுக்க முடியாவிட்டால் இந்த உப்பு நீரை கடல் நீரை நன்னீராக்கி வழங்குகின்ற திட்டத்தை நிச்சயமாக பிரதமாச்சி அவர்கள் ஏற்றுக்கொண்டிருக்கின்றார். அதே போல வாசுதேவ நாணயக்கார் அவர்கள் அமைச்சரவர்களும் அதை செய்ய வேண்டும் என்று அக்கறை காட்டுகின்றார். இதை நீங்கள் எவ்வளவு கெதியாக செய்ய முடியுமோ அவ்வளவு கெதியாக செய்ய வேண்டும். பல இந்த சுகாதார தொழிலாளர்கள் தொண்டல் தொழிலாளர்கள் இவர்கள் பலர் மிக நீண்ட காலமாக வேலை செய்தவர்கள், அவர்கள் நிரந்தரமாக்கப்படாமல் இருக்கின்றார்கள். இதிலே 2004 கௌரவ அமைச்சர் டக்ளஸ் தேவானந்த் அவர்களுடைய தலையீட்டில் அல்லது அவருடைய முயற்சியால் ஒரு பகுதியினருக்கு நிரந்தரமாக்கப்பட்டது. மிகுதி பகுதியினரையும் நிரந்தரமாக்குவதற்கு கௌரவ அமைச்சர் அவர்கள் முயற்சி எடுத்திருக்கின்றார் என்று நான் அறிந்திருக்கின்றேன். ஆகவே அந்த அவருடைய முயற்சிக்கு அரசாங்கம் முழுமையான ஆதரவை கொடுத்து, ஏனென்றால் அவர்கள் ஒரு 15-20 வருடங்களாக எந்தவித வேதனமும் இல்லாமல் வேலை செய்கிறார்கள். நான் நினைக்கின்றேன் அவர்கள் 55 வயதை தாண்டி விடுவார்கள் அவர்களுக்கு அந்த வேலையை கொடுக்காவிட்டால். ஆகவே அவர்களுடைய அந்த வேலையையும் நிச்சயமாக கொடுப்பதற்கு அரசாங்கம் முயற்சி எடுக்க வேண்டும். இந்த வெளிநாட்டுகளிலே பட்டப்படிப்பை படித்துவிட்டு வந்திருக்கக்கூடியவர்கள் இந்த நாட்டிலே 30,000 பேர் இருக்கின்றார்கள். பலருக்கு அவர்கள் எவருக்குமே வேலை கொடுப்பது இல்லை என்று ஒரு அரசாங்கம் ஒரு முடிவில் இருக்கின்றது. அவர்கள் மிகப்பெரிய தொகையான பணத்தை இந்த நாட்டை சேர்ந்தவர்கள். ஆகவே அவர்களுக்கு அந்த வேலையை கொடுப்பதற்கான முழு முயற்சியை எடுக்க வேண்டும். நேரம் காணாதபடியால் நான் இன்னும் பல விடயங்கள் சொல்ல இருந்தாலும் என்னுடைய பேச்சை முடித்துக் கொள்கின்றேன். நன்றி.
ஸ்துதி. கரு டாக்டர் தேவானந்த மத்துமா வினாடி தாமியாய்.
சபைக்கு தலைமை தாங்குகின்ற பிரதி சபாநாயகர் அவர்களே, அதில் 2 நிமிஷம் போ. இன்று இடம்பெறுகின்ற 2021 வரவு செலவு திட்ட விவாதத்தின் இறுதி நாள் அமர்வில் எனது கருத்துக்களையும் பதிவு செய்து கொள்வதற்கு வாய்ப்பு வழங்கப்பட்டமை தொடர்பில் முதலில் எனது நன்றியையும் தெரிவித்துக் கொள்கின்றேன். இன்று நமது மக்கள் மிகவும் நெருக்கடி மிக்க வாழ்க்கையின் சவால்களுக்கு முகம் கொடுத்துள்ளனர். கடந்த ஆட்சியின் தீர்க்க தரிசனமற்ற நிர்வாகத்தின் மூலமாக திணிக்கப்பட்டுள்ள பொருளாதார வீழ்ச்சி நிலைமைகளுக்கு மத்தியில் ஒரு பக்கம் COVID-19 கொரோனா தொற்று அனர்த்தம் காரணமாகவும் மறுபக்கத்தில் புரவி புயல் காரணமாகவும் தொடர்ந்த மழை வெள்ளம் காரணமாகவும் எமது மக்கள் வாழ்வாதார சுகாதார பொருளாதார ரீதியாக பெரும் பாதிப்புகளுக்கு முகம் கொடுத்து வருகின்றனர். இதுதான் யதார்த்த நிலையாக இருக்கின்றது. இத்தகைய நிலையில் மக்கள் அடைந்து வருகின்ற துன்பதுயரங்களை கண்டுகொள்ளாமல் மக்களின் அவலங்களை வெளிப்படையாக மூடி மறைக்கின்ற வகையில் மக்களது உண்மையான பிரச்சனைகளை வேறு திசைகள் நோக்கியதாக கொண்டு செல்லுகின்ற நடவடிக்கைகளிலே கடந்த கால அரசாங்கம் செயல்பட்டு வந்திருந்தது. இன்று அந்த நிலைமை மாற்றப்பட்டுள்ளதை இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். மேம்பதங்கிய ஜனாதிபதி கோட்டாபய ராஜபக்சே அவர்களது தலைமையின் கீழ் கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்சே அவர்களின் வழிகாட்டலில் இந்த அரசு மக்களின் பிரச்சனைகள் தொடர்பில் உள்ளதை உள்ளவாறு எடுத்து கூறுவதுடன் இக்கட்டான பொருளாதார நிலைமைகளிலும் மக்களது பிரச்சனைகளை தீர்த்து வைப்பதில் அக்கறை காட்டி வருகின்றது. ஆனால் இங்கே சில தரப்பினர் மக்களது பிரச்சனைகளை வேறு திசை நோக்கி திருப்பி விடுகின்ற செயல்களில் போலி தமிழ் தேசியம் பேசுகின்றவர்களும் அதிதீவிர போலி தமிழ் தேசியம் பேசுகின்றவர்களும் ஈடுபட்டு வருகின்ற அதே வேளை இவர்களது செயல்பாடுகள் எமது மக்களை மீண்டும் ஒரு கேரியருள் சூழ்ந்த சூனியத்திற்குள் தள்ளிவிடுகின்ற அபாயம் காணக்கூடியதாக இருக்கின்றது என்பதை நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். இந்த தமிழ் தரப்பு போலி தமிழ் தேசியவாதிகள் பேரினவாத தீக்கு எண்ணெய் வார்க்கின்ற செயல்பாடுகளை குத்தகைக்கு எடுத்துள்ளனர். எமது மக்கள் முகம் கொடுத்துள்ள உண்மையான பிரச்சனைகளை தீர்ப்பதற்கு முன்வராமல் அந்த பிரச்சனைகளை மேலும் வளர விடுவது, அதனோடு மேலும் பல பிரச்சனைகளை கோர்த்து விடுவது இவர்களது வரலாற்று செயல்பாடுகளாகவே தொடர்கின்றன. எமது மக்களின் பிரச்சனைகள் அனைத்தும் தீர்த்து வைப்பதாக இவர்கள் எமது மக்களிடம் பொய்யான வாக்குறுதிகளை அளித்து வாக்குகளை அபகரித்துக் கொண்ட பின்னர் எமது மக்களின் பிரச்சனைகளை தீர்க்காமல் அந்த பிரச்சனைகளுடன் மேலும் பிரச்சனைகளை சேகரித்து கொடுக்கின்ற அட்டூழியங்களால் எமது மக்கள் பிரச்சனைகளின் கடனாளிகளாகவே வாழ்க்கையை தொடர வேண்டிய நிலைமைக்கு தள்ளப்பட்டுள்ளனர். புறவி புயல் வந்துவிட்டு போய்விட்டது. ஆனால் இந்த போலி தமிழ் தேசியவாதிகளின் புறவி குணங்களில் எந்தவித மாற்றமும் இல்லை. 1000 புறவி புயல்கள் வந்தாலும் இவர்களது புறவி குணங்கள் மாறுமா என்பது சந்தேகமாகவே இருக்கின்றது. இறுதி யுத்தத்தின் போது ஜார் ஜார் அங்கிருந்தார்கள் என்பது பற்றி இப்போது அறிக்கை பட்டியல் பட்டிமன்றம் நடத்தப்பட்டுக் கொண்டிருக்கின்றது. அந்த அழிவு ஏற்படக்கூடாது என்ற எனது மனிதாயமான நோக்கு காரணமாக அதனை நிறுத்துவதற்கு அப்போதைய ஜனாதிபதி மேன்பதங்கிய மஹிந்த ராஜபக்ச அவர்களுடன் பேசுவோம் வாருங்கள் என அப்போது நாடாளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்திய ஏனைய தமிழ் தரப்பினரை அழைத்த பொழுது அவர் அதற்கு இணங்கியிருக்கவில்லை. புலிகள் இயக்கத்தினர் அழிய வேண்டும் என்ற மனநிலையிலேயே இருந்தார்கள். இதை வெளிப்படையாக காட்டாமல் புலிகள் நின்றடிப்பார்கள், விட்டடிப்பார்கள், 40,000 சவப்பட்டிகளை தயார் செய்யுங்கள் என்றெல்லாம் கதை விட்டுக் கொண்டு அழிவுக்கு துணை போனார்கள். அன்று ஆடு நனைய ஓனாய் அழுதுவிட்டு இன்று முதல கண்ணீர் வடிக்கின்றார்கள். ஏட்டு சுரக்காய் கறிக்குதவாது என்ற பழமொழிக்கு உதாரணமாகவே இருக்கின்றது இவர்களது செயல்பாடுகள். எமது மக்களின் தலையாய பிரச்சனைகள் எல்லாம் தள்ளிவிட்டுவிட்டு எமது மக்களுக்கு ஒருபோதும் உதவியிராத தமிழ்த் தேசிய கூட்டமைப்பு தமிழ்த் தேசிய கூட்டமைப்பை தடை செய்யக்கூடாதா என்ற தலைப்பினை இந்த பேரிடர் காலத்தில் எடுத்துக்கொண்டு வாய்ப்பாடு நடத்தி கொண்டிருக்கின்றார்கள். இந்த நாட்டில் பேரினவாதம் என்பது குறிப்பிட்ட தரப்பினரிடையே சலூன் கதவு போல் பொருத்தப்பட்டு கிடக்கின்றது. அதனை தமிழ் இனவாத கருத்துக்கள் அடிக்கடி திறக்க செய்வதால் மொட்டை அடிக்கப்படுவது எமது சமூகமாகவே இருக்கின்றது. இந்த நாட்டில் பேரினவாதத்திற்கும் குறிப்பிட்ட தமிழ் அரசியல்வாதிகளின் இனவாதத்திற்கும் இடையில் ஒப்பந்தங்கள் இருக்கக்கூடாது என்பதையே நான் வலியுறுத்த விரும்புகின்றேன். எமது மக்களுக்கு அன்றாட அபிவிருத்தி மற்றும் அரசியல் ரீதியான பிரச்சனைகள் உண்டு. அதுபோல முஸ்லீம் மக்களுக்கும் இதே பிரச்சனைகள், மத ரீதியிலான பிரச்சனைகளும் உண்டு. கடந்த வருட உயிர்த்த ஞாயிறு தாக்குதலின் பின்னர் கிறிஸ்தவ மக்களுக்கு வாழ்க்கைக்கு பாதுகாப்பு தொடர்பான பிரச்சனை எழுந்திருந்தது. முஸ்லீம் மக்களுக்கும் மத உணர்வு ரீதியிலான வாழ்க்கை பிரச்சனை ஏற்பட்டு COVID-19 கொரோனா தொற்று அனர்த்தத்தின் பின்னரும் அது தொடர்கின்றது. இவை அனைத்தும் அரசியல் ரீதியாக அல்லது குறைந்தபட்சம் மனிதாயமான ரீதியாக தீர்க்கப்பட வேண்டும். அதற்கென அரச தரப்புடன் தொடர்ந்தும் முயற்சிகளை மேற்கொள்ள வேண்டியிருக்கின்றது. பெரும்பான்மை பலத்துடன் பெரும்பான்மையினரின் பலத்துடன் இந்த அரசு இருக்கின்றது. அதற்காக நாம் இந்த அரசுக்கு அடகு வைக்க வேண்டியதில்லை. அடம் பிடிக்காமல் நாமும் இலங்கையர் என்ற உரிமையுடன் பேச்சுவார்த்தைகளை மேற்கொண்டு எமது பிரச்சனைகளை தீர்ப்பதற்கான வாய்ப்புகள் இருக்கின்றன. அரசுடன் பேசுவது என்பது தங்களது சுயநலன்கள் சார்ந்ததாக இருக்கக்கூடாது. அது எமது மக்கள் நலன் சார்ந்ததாக இருக்க வேண்டும். அப்படி இருந்திருந்தால் எமது அனைத்து மக்களினது பிரச்சனைகளையும் எப்போதோ தீர்க்கப்பட்டிருக்கும் என்பதையே நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். எனவே 13 பேர் சேர்ந்து எமது மக்களை தொடர்ந்து மிதித்துக் கொண்டிருக்கின்ற நிலைமை ஏற்படுத்தாமல் எமது மக்களை மதித்துக் கொண்டிருக்கின்ற நிலைமையை இந்த நாட்டில் ஏற்படுத்துவதற்கு முன்வருமாறு கேட்டுக் கொள்கின்றேன். பாதை தெளிவாகவே இருக்கின்றது. அதில் உங்களது பயணங்கள் தான் எமது மக்களுக்கான அழிவை தேடியே தொடர்ந்தும் நகர்கின்றன. அழிவு சுலபமானது, ஆக்கம் கடினமானது. அழிவுகளை தவிர்த்து ஆக்கத்தை நோக்கிய செயல்பாட்டில் நகரும் எங்களுக்கு அதனது கஷ்டங்கள் தெரியும். எனவே இறுதி சுத்த தருவாயில் அதனை தடுத்து நிறுத்துவதற்கு நான் விடுத்த அழைப்பை அழைப்பை போல் மீண்டும் மீண்டும் நான் அழைப்பை விடுக்கின்றேன். வாருங்கள், அரசுடன் பேசுவோம், எமது மக்களின் பிரச்சனைகளை தீர்ப்பதற்கு முன்வாருங்கள் என்று பயிரங்கமான அழைப்பை விடுக்கின்றேன். எமது மக்களின் நலன் கருதி இந்த அழைப்பை உங்களது சுய லாபங்களுக்காக கோட்டை விடாது கைகோர்த்து வரும்படி கேட்டுக்கொள்கின்றேன். நன்றி.
ஒருமாடி ஸ்துதி. கரு அனுரகுமார் திசாநாயக மெத்துமா வினாடி தானமே.
கரு நியோஜ கதாநாயக துமணி. விசேஷம் முதல் அமாத்தியம்ச விவாதேதி சாங்கியாதத்த விகுருத்திகிரியும் சகா இட்டு நோவின இலக்கையான் காலாந்திரத்திஸ்ஸே அயவேலேக்கனை பிலிபந்தவு அயவேலேக்கன் இதிரிப்பாத்கரங்கள் இதிரிப்பாத்கனாத பலாபுருத்து பிலிபந்த போகோ கருணுக்கு என்ன திபுனத் மா ஏ பிலிபந்த அதாவதானியம் கரண்ணினே இமுக்கது பசுகேதா விளந்த அமாத்தியான்சி விவாதே பெவர்த்தன விலாவிதி மாவிசீன் சீனி ஆனயனக பது இவத்கிரிமஹா ஏஹரா சிது ஊ மகாபரிமாண கணுதினு அப்பிலிபந்த பார்லிமெண்ட் கருணு திருப்பாத்கர மா பலாபருத்துனா எதா விளந்த அமாத்திவரையா ஹோ ஓகி நியோஜ அமாத்திவரையா ஹோ ஆண்டு பக்ஷ மந்திரி வரே ஏ பிலிபந்த கருணு திருப்பாத்கராய் கேல ஏ முகத ஏ முகத்தே மெம போக்ஸிகே கூடுவே சத்வச சபாபதி நுசாத் பெரேரா ஹிட்டியா ஓட்ட ஹெக்கியாவ திபுனா முதல் அமாத்திவர் விளந்த அமாத்திவரையாட்ட மாவிசிங் எதிர்பார்க்கலாத கருணு வேறதினாம் ஏ பிலிபத விளந்த அமாத்திவரைய ஹரா மே பார்லிமெண்ட்டு தனுவாத்கரா ஏ வெனுவட்ட நுசாத் பெரேரா மா பார்லிமெண்ட்டு கருணு கிவ்வாட்ட பசு ஓ எலியட்ட கோஸ் மாத்திய சாக்சாவ பவத்வா ஏட்ட பிலுத்துள்ளவாதி திபிடும் மம நெவத்தத் மே ஆனனிக சீனி கணுதெனுவு விளந்த அமாத்தியான்சிட வகீம் முதல் அமாத்தியான்சி சபத்தாவ திபின நிசா அதே கிண்ணிக மமே கருணுகினர் மம கருணு திரிபத் கரன் கரு நியோஜ கதாநாயக துமணி பசுகே மெய் மாசே விசு துங்கினிதா எதெக் கபிரட்டே சீனி சந்தா கிலோகிராம் மேகர் திபுன் ருபியால் தீஸ்துனே பத்து ருபியால் பணா தக்க வெடிக்கிறா ஏ பணா தக்க வெடிக்கிறன்னு ஆண்டு விசிங் எதிர்பாத் கருப்பு கருணு கீபே திபுணும் இக்கு அபிரட்டே சீனி விசால பிரமாணம் நீட்டி விரோதி மத்தன் பெரியம தக்குவா யானவம் ஏ வெலக் வியத்துய் தெவினி கருணு அபிரட்டே சீனி கர்மாந்தே தியுனு கரணனம் மே பத்த பெண வியத்து செபவிம்ம எவகேம ரட்ட மூனதீ திபின டொலர் ஹிகைய ஆணையன வியதம பாலனே கிரீம சதா மெம பது பெனவி யுத்தி இனிச ஆண்டுவ பகுகே கால புராவட்டம ஆணையன வியதம் அவம கிரீம வினுவின் தீந்து கணு லெபுவா சமார பகாண்டு ஆணையன சம்பூர்ண தரக்கரா தன் கா வகை கத்து ஆணையன சம்பூர்ண தரக்கரா வாகன ஆணையனிய ஏஹா எப்புனு விளந்த பஜாவாக் விசால அசிருத்தாவட பத்தி திபியதி நத்தரக்கரா சமார பகாண்டவல் ஆணையன வெடிக்கரா ஆனன பத்த வெடிக்கரா சமார பகாண்டவல யம் பலபத்திர கிரமே கந்துண்ணாதுண்ணா பகாண்ட ஆணையனை கரான் ஆண்டு ஆர்த்திக மே அற்புதேட்ட ஆண்டு பிலியம்போட பத்தி திபுனி ஆணையன பத்த ஆணையன பாலனை கிரீம சதா பது இல நென்வீம் ஆணையன தகனம் கிரீம் சஹ யம் பலபத்திர கிரமே கந்துண்ணாதி எசே திபீதி பகுகி அக்டோபர் மாசே விசு துங்கினிதா பகுதி அக்டோபர் மாசே தா துங்கினிதா சீனி கிலோகிராம் மெக்காக் சந்தா மெய் மாசே விசு துங்கினிதா ருபியால் பணா தக்குவா வெடிக்கரலாத பத் சத விசி பகா தக்குவா அடுக்கரா ஏய் பேதில் கரான் ஏய் எக்கட சியலு பகாண்டவல பது வெடிக்கரத்தி பியதி போஹோ பகாண்ட ஆணையன சீமாக்கம் கரத்தி பியதி சீனிவல பத் ருபியால் பணாதான் சத விசி பகா தக்குவா எக்கன பத் முழுமணிம்ம பகாய் இவத்கரா இவத் கரல கிவ்வா ஜனாதிபதி மாத்திய ஏகக்கே அப்ப ரட்டை அத படுமில தீர்ணே கரான் ஓ நிவேதனையாக நிகுத் கரல கிவ்வா அப்ப ரட்டை சீனி கிலோ எக கிருப்பியால் அசூபாய் கேல எத்தன் சிட்டு இதா தாத்து மீத ராத்திரி சிட்டு சீனி கிலோ கிராம் எக கிருப்பியால் அசூபாய் செமன் ருப்பியால் தேசியே பரிப்பு வல்ட மிலாக் லொக்கு நூல் வல்ட மிலாக் நம் கரா ஏ அணுவ மா தனகண்ண கமத்தியே சாக்சாவட்ட முதல் அமாத்தியான் அமாத்தியத்துமா கமத்தி சம்பந்தம் உணாது கீழ මේ බදු අඩු කිරීමේ සාකච්ඡාවට. ඉන් අනතුරුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ගැසට් එකක් සකස්කොට මුදල් අමාත්‍යවරයාට ඉදිරිපත් කර අස්සන් අරගෙන මේ සීනිවල බද්ද 125 දක්වා අඩු කරා. සීනිවල බද්ද 125 දක්වා අඩු කරනකට ගරු නියෝජ්‍ය කතානායකතුමනේ ඒ වෙනකොටත් පාරිභෝගික අධිකාරිය අර රුපියල් 50 බදු වලට යටත්ව කොච්චර සීනි ප්‍රමාණයක් ලංකාවට ගෙනලා තිබෙනවද කියලා ඒ තොග ආනයන කරන්න ගාවට ගිහලා සමීක්ෂණයක් කරා. ඒ සමීක්ෂණය කරනකොට මෙට්‍රික් ටොන් 90000ක් තිබුණා වෙන ගබඩාවල මෙට්‍රික් ටොන් 90000ක් තිබුණා රුපියල් 50ට බදු ගහලා ගෙනාපු සීනි. එතකොට 14 වෙනිදා වෙනකොට මෙට්‍රික් ටොන් 90000ක් තිබෙනවා. හැබැයි ඒ සීනි කිලෝ එකට රුපියල් 50ක බද්දක් ගහලා. දැන් ආණ්ඩුව කියන රුපියල් 85ට සීනි දෙන්න කියලා. හැබැයි 50කම බද්දක් තිබුණා මෙට්‍රික් ටොන් 90000ක්. ඒ නිසා එතන වියවුලක් නිර්මාණය වුණා. ඒ නිසා කිසිසේත්ම 85ට සීනි දෙන්න බැරි වුණා. කොහෙවත් 85ට සීනි නේ අන්තිමේට සතොස රුපියල් 85ට කිලෝග්‍රෑම් එක ගානේ දෙන්න පටන් ගත්තා. බඳුළු ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා කිව්වා ගෙදරට මාසෙට සීනි කිලෝ එකක් ඇති කියලා. එහෙම නෙවුනේ. ඊට පස්සේ මේ මාස ඊට පස්සේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා නැවත නුසාත් පෙරේරා මුදල් අමාත්‍යංශයේ ආටගල මහත්මයා ජනාධිපතිවරයාත් අතර සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ ආනයන කරුවන්ට සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ සාකච්ඡාවේදී මේ අර්බුදය පෙන්වා දෙනු ලැබුවා. රුපියල් 50ට ගෙනාපු සීනි තිබෙනවා, බද්දක් ගහලා ගෙනාපු සීනි තිබෙනවා, 125 සීනියෙමින් තිබෙනවා. දැන් මොකද්ද මේ අර්බුදය කියලා? ඒ අනුව එදා තීරණය කරා නැවත රුපියල් 40ක බද්දක් සීනි වලට පනවන්න. පහුවදා වෙළඳ අමාත්‍යවරයා හමු වෙලා සාකච්ඡා කරා. දැන් මේ 40 බද්ද පනවන්න. වෙළඳ අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන්න ලැබුවා ඒ වෙළඳ බද්ද බද්දක් ගැව්වට පස්සේ මාසයක් වෙනකම් වෙනස් කරන්න බෑ කියලා. දැන් මේ 125 බද්ද ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ගැහුවේ, නොවැම්බර් මාසේ 13 වෙනිදා දක්වා වෙනස් කරන්න බෑ. ඊට පස්සේ වෙළඳ අමාත්‍යංශය තීරණයක් ගත්තා. ආනයන අපනයන පාලක හරහා වරායෙන් සීනු නිකුත් කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න, ලයිසන් එකක් හඳුන්වා දෙන්න. ඒ ලයිසන් එක හරහා සිද්ධ වෙච්ච දේ තමයි අර 125 බද්දට ගෙනාපු සීනි ඔක්තෝබර් මාසේ 30 සිට නොවැම්බර් මාසේ 22 දක්වා වරායෙන් නිකුත් කරන්න දුන්නේ නැහැ. ඊට පස්සේ ආණ්ඩුව කිව්වා නොවැම්බර් මාසේ 13 වෙනිදාගෙන් පස්සේ නැවත 40 බද්ද ගහනවා කියලා. හැබැයි 40 බද්ද ගැහුවේ නැහැ. නොවැම්බර් මාසේ 22 වෙනිදාගෙන් පස්සේ නැවත බලපත්‍ර හරහා බද්ද 125ට සීනි ආවා. ඕකයි කතාව. මේ කතාවේ ගනුදෙනුව කොහොමද සිදුවී තිබෙන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සතොස නිසාත් පෙරේරාගේ සම්බන්ධය කුමක්? ඔහු ඔබ දන්නවා. වෙළඳ අමාත්‍යවරයාට ජනාධිපතිවරයා හම් වෙන්න බෑ. හැබැයි ඔහු ජනාධිපතිවරයාගේ වියත් මගේ කවේ කෙනෙක්. තීන්දුව ගන්න ඒගොල්ලෝ. එයා අමාත්‍ය මණ්ඩලෙ හිටියද. ඊළඟ දැන් මේ රුපියල් 85ට සීනි දෙන්න කියලා තිබියදී සතොස ඔක්තෝබර් මාසේ 13 වෙනිදා මෙට්‍රික් ටොන් 700ක් ගන්නවා රුපියල් 127.749ට. 127.749ට අරගෙන සතොස 85ට සීනි දෙනවා. ඔක්තෝබර් මාසේ 15 වෙනිදා මෙට්‍රික් ටොන් 700ක් ගන්නවා 121.750ට. 121.750ට සතොස සීනි අරගෙන 85ට පාරිභෝගිකයන්ට දෙනවා. ඔක්තෝබර් මාසේ 20 වෙනිදා මෙට්‍රික් ටොන් 750ක් ගන්නවා රුපියල් 92කට සජාස් මෞසින්ගේ සැංගිලා අයිති සමාගමේ සභාපතිවරයාගේ. ඒ වගේම ඔක්තෝබර් මාසේ 22 වෙනිදා මෙට්‍රික් ටොන් 600ක් ගන්නවා රුපියල් 110ට සතොස. දැන් වදු අඩු කරලා සීනි දෙන්න කියන රුපියල් 85ට. 85ට සීනි දෙන්න නම් කරු නියෝජ්‍ය කතානායකතුමනි තොග මිලදී ගන්න ඕන අඩුම තරමේ 80ටවත්. හැබැයි 80ට ගන්න ඕන සීනි 120කට සභාපතිවරයා ගන්නවා. 124 ගන්නවා. 110ට ගන්නවා. අරගෙන 85ට සතොස දෙනවා. මේක කොහොමද වෙන්නේ? ආණ්ඩුව පාලන මිල 85යි කියනවා. හැබැයි සතොස මිලදී ගන්න 121කට. ආණ්ඩුව පාලන මිල 85යි කියනවා. සතොස මිලදී ගන්න 127.750ට. කොහොමද වෙන්නේ? ඒ විතරක් නෙවෙයි. ඊට පස්සේ ලංකාවේ අවුරුදු 30කින් ලංකාවට සීනිනමක් ඇවිල්ලා නැහැ. හැබැයි පහුගිය නොවැම්බර් මාසේ දෙවනිදා සීනිනමක් ආවා. පහුගිය නොවැම්බර් මාසේ දෙවනිදා සීනිනමක් ආවා සීනි මෙට්‍රික් ටොන් 26000ක. කවුද ගෙනාවේ? සජාත් මෞසින්. 725 බද්දට සීනි මෙට්‍රික් ටොන් 26000ක් ආවා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජකතානායකතුමනි. ඔවුන් 725 බද්දට මේ වෙනකොට සීනි මෙට්‍රික් ටොන් 37000ක් ගෙනලා තිබෙනවා. මේ 12 වෙනිදා තවත් මෙට්‍රික් ටොන් 22500ක සීනි නමක් වරායට එනවා. සජාත් මෞසින්ගේ විල්මා ට්‍රේඩින් කම්පැනි එකෙන් ගෙනෙන සීනි. අද මේ වෙනකොටත් ඉන්දියාවේ තවත් නවකට සීනි මෙට්‍රික් ටොන් 13500ක් පටවනවා. සජාත් මෞසින්ගේ විල්මා ආයතනයේ ආසන්න වශයෙන් ගත්තොත් මේ 725 සීනි වලට 725 බද්දට සීනි මෙට්‍රික් ටොන් 73000ක් මේ දැන් වෙනකොට 37000ක් ගෙනලා තිබෙනවා. තව 38000ක් 38000ට ඔව් තව 38000ක් ආසන්න වශයෙන් ගත්තොත් මේ 12 වෙනිදා 22500ක් එනවා. තව ප්‍රමාණයක් තව සතියකින් එනවා. දැන් මේ 725 බද්ද හොඳයි. තමුන් වහන්සලා හිතුවෝ පාරිභෝගිකයන්ට අඩුවිලට සීනි දෙන්න ඕන කියලා. දැන් අඩුවිලට සීනි දෙනවද? රුපියල් 85 සීනි තියෙන කොහෙද? සතසේ රුපියල් 85ට කිලෝ එකක් දෙනවා. හැබැයි 124 ගත්ත සීනි, 121කට ගත්ත සීනි, 110ට ගත්ත සීනි. දැන් රුපියල් 50 බද්ද අඩු වුණාම එහෙනම් සීනි කිලෝග්‍රෑම් එක රුපියල් 135 තිබ්බා. රුපියල් 50 බද්ද අඩු වුණාම සීනි කිලෝ එක රුපියල් 85 දෙන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි සීනි කිලෝ එක 85 දෙන්නේ නේ. අදත් වෙලඳපොළ 115යි 120යි සීනි කිලෝ එකක්. දැන් කවුද මේ ලාභය උපයන්නේ? දැන් ආටිකල කලබලෙ ගිහිල්ලා මුදල් අමාත්‍ය සිලේකම්මරේ, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මේ ගැසට් එකකින් බයලා මුදල් අමාත්‍යවරයා හිටිට උහුරු තිබෙන්නේ. මේ අස්සන ගන්නකොට රුපියල් 85ට සීනි සබා දීම සඳහා තිබුණ වැඩපිළිවෙල මොකක්ද? මේකෙන් විතරක් මතක තබා ගන්න. විල්මා ආයතනය, මෙට්‍රික් ටොන් 73000කට 73000 වැඩි කිරීම, 50 වැඩි කිරීම 1000 අතිරේක ලාභයක් උපයනවා. ගණන් හදලා බලන්න. මෙට්‍රික් ටොන් 90000ක් මේ වෙනකොට අවිලා තිබෙනවා. මෙට්‍රික් ටොන් 90000ේ ආණ්ඩුවට බදු අහිමි වෙලා තියෙන කෝටි 450ක්. හරි. ආණ්ඩුව බදු අහිමි කරගෙන ජනතාවට සහනයක් දුන්න වෙන්න පුළුවන්. හැබැයි ජනතාවට සීනි 85ට නේ. එක්ක ආණ්ඩුවට බද්ද යන්න ඕන රුපියල් 50. එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට 85ට සීනි දෙන්න ඕන. 85ට සීනිත් නැහැ, ආණ්ඩුවට බද්දත් නැහැ. සාමාන්‍යයෙන් ගරු නියෝජක කතානායකතුමනි, වසරකට අපි සීනි ආනයනය කරන්නේ මෙට්‍රික් ටොන් 106000ක් විතර. හැබැයි මේ ඔක්තෝබර් මාසේ 13 වෙනිදා 725 දක්වා සීනි බද්ද අඩු කිරීමේ සිට මේ මාස දෙක ඇතුළත වෙනකොට දැනටමත් මෙට්‍රික් ටොන් 102කට කිට්ටු ආනයනක සීනි ආනයන කරමින් තිබෙන නැව් වලට පටවමින් තිබෙනවා. කවුරු වෙනුවෙන්ද? සජාත් මෞසින් වෙනුවෙන් සැංගිල ආයතනය දුන්නා. සැංගිල ආයතන දුන්නා වියත්මකට අඩුවිලට රැස්වීම කියන්න. ඒ වගේ ගෙවීම් තමයි භාණ්ඩාගාරයේ මේ ගෙවීම් තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුව 725 දක්වා බද්ද අඩු කරා නම් රුපියල් 85ට සීනි දෙන්න ඕන. රුපියල් සාමාන්‍ය ගරු නියෝජක කතානායකතුමනි, රුපියල් 85ට සීනි දෙන්න තොගවලෙන්දට 80ට දෙන්න ඕන. ආනයන කරුවා, රුපියල් 75ට තොගවලෙන්දට දෙන්න ඕන. තොගවලෙන්ද දෙන්නේ 80ට. 80ට දීපු සීනි තමයි සිල්ලර වෙලෙන්ද රුපියල් 85ට විකුණන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් මෙහෙම එකක් වෙලා තියෙනවද? මේ 90000 විතරක් අහිමි වී තිබෙනවා බදු කෝටි 450 ආණ්ඩුවට. ලක්ෂ දෙකක් වුණොත් කෝටි 10000ක්. සමන් කෝටි 1000ක් බදු අහිමි වෙනවා. රුපියල් බිලියන 10ක ආණ්ඩුවට බද්දක් අහිමි වෙනවා. මා කියන්නේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කල්පනා කරලා බද්ද අහිමි කරගෙන ජනතාවට අඩුමිලට සීනි දෙනවා. අඩුමිලට සීනි දෙන්නේ. හැබැයි අද ආණ්ඩුවට බද්දක් නැහැ, ජනතාවට අඩුමිලට සීනිත් නැහැ. සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ජාවාරම්කරු කුප්‍රකට කණ්ඩායමක් මේ ආණ්ඩුව භාණ්ඩාගාර ලැබෙන්න ඕන ධනය වෙන පාරවල් වලින් තමන්ගේ ගෙදරට, තමන්ගේ ව්‍යාපාරයට හරවගෙන තිබෙනවා. මෙන්න මේක තමයි මම එදා පාර්ලිමේන්තුවේ ඉල්ලා දරව කරේ. ඉල්ලා දරව කර උත්තර දෙන්න ඕන කවුද? මේ කාරක සභාව අවස්ථාවේ මේ වෙලාව උත්තර දෙන්න බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරේ. අද නම් උත්තර දෙන්න ඕන කවුද? මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරු අජිත් නිවට් කබ්‍රාල්. එහෙම නැත්නම් ආණ්ඩුව මන්ත්‍රීවරේ. හැබැයි උත්තර දුන්නේ කවුද මට? මට උත්තර දෙන නුසාත් පෙරේරා මාධ්‍ය සාකච්ඡා තියෙන. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන ඇමතිනි. මට හොරාගේ මාධ්‍ය සාකච්ඡා වැඩක් නැහැ. මේ තීන්දුව 725ට බදු අඩු කරන්න කියලා තිය යෝජනාව ජනාධිපතිවරයාට කරේ නුසාත් පෙරේරා. මේක ඇත්ත කතා මුදල් අමාත්‍යවරයා දන්නවද අහන්න? එතුමායි සාකච්ඡාවක හිටියද අහන්න? මුදල් රාජ්‍ය ලේක රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවක හිටියද අහන්න? මේ මුදල් අමාත්‍යවරු සාකච්ඡාවක හිටියද නිකන් රූකඩ තීන්දුව ගත්තේ නුසාත් පෙරේරා ජනාධිපතිවරයා තව නිලධාරි දෙන්නෙකුයි. දැන් ඒ නිසා මේ කෝටි බිලියන 10කට ආසන්න ප්‍රමාණයක් බදු අහිමි වෙනවා මේ මාස දෙක ඇතුළත. මම අහන්න එකයි නෙමත තමුන්නාසලගේ සියලු භාණ්ඩවල බදු වැඩි කරනකොට, සමහර භාණ්ඩ ආනයන සීමා කරනකොට, සමහර භාණ්ඩ ආනයන නතර කරනකොට, වාහන ගේන්න දෙන්නේ නැහැ, කහකුඩු ගේන්න දෙන්නේ නැහැ, මොටර් සයිකල් ගේන්න දෙන්නේ නැහැ, සුවඳ විලුණු වර්ග ගේන්න දෙන්නේ නැහැ. සමහර භාණ්ඩවල බදු වැඩි කර, සමහර භාණ්ඩවල බලපත්‍ර ඉල්ලුවා. හැබැයි ඔක්කොම අස්සේ සීනි විතරක් 725ට අඩු කරේ. ඉබද්ද පැහැදිලි කරන්න, ඔක්කොම අස්සේ සීනි අඩු කරේ. අඩු කරේ මේ ගනුදෙනුවට. එනිසා මේ ගනුදෙනුව මා දැක්කයේ ජනාධිපතිවරයා දූෂණ විරෝධී දිනයේදී ප්‍රකාශ කරලා තිබුණා. අපේ රටේ දූෂණ ජනතාව, අපේ රටේ සිදුවන දූෂණ ජනතාව ඉවසන්නේ නැහැ කියලා. අන්න ඉවසන්න බැරි එකේ කෝපය තමයි මේ ප්‍රකාශ කරන්න මතක තබා ගන්න. ඔහු දූෂණයට අනුබල දෙමින්, ඔහු දූෂිතයන් රකවරණය කරමින්, දූෂණය සඳහා ඉඩකඩ ලබන තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වෙමින් දූෂණ විරෝධී දිනයේදී කියනවා දූෂණයට ජනතාව විරුද්ධයි කියලා. හොඳයි ඒක දැනගෙන ඉන්න එක. මම එතුමට කියන්නේ. ඒ වගේම ඊළඟ ගනුදෙනුව කොහොම සිද්ධ වෙන්නේ? ඊළඟ එක තමයි මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම. මහජන උපයෝගිතා කොමිසම කොහොමද අහෝසි කරන්නේ? ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර 2010 දෙසැම්බර් මාසේ පළවෙනිදා මුදල් අමාත්‍යාංශයේ ආටිකල මහත්මට එවන මේ ලිපිය මම ඒක හැන්සාඩ් කරන්න කියලා ඉල්ලා සිටින ගරු නියෝජක කතානායකතුමනි. ලිපි අරලා කියන මොකක්ද? අකර්මණ්‍ය කරන්න කියනවා මහජන උපයෝගිතා කොමිසම. ජනාධිපති ලේකම්වරයෙකුට එහි මුදල් අමාත්‍ය ලේකම්වරයා ආටිකල මහත්මට ලියුම් අරලා මහජන උපයෝගිතා කොමිසම අඩාල කරන්න පුළුවන්?
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
ඒක මේ පාර්ලිමේන්තුව ස්ථාපිත කරලද? එය මේ පාර්ලිමේන්තුව ස්ථාපිත කරලද? පනතක ස්ථාපිත කරලද ආයතනය? ගරු නියෝජක කතානායකතුමනි, පහුගිය ආණ්ඩුවේ රවි කරුණානායක භාජ්‍යකක් ගේන්න හදුවා මෙගාවොට් 200ක. මේ භාජ්‍ය ගෙනලා ගිවිසුමක් අත්සන් කරන්න හදුවා විදුලිය මිලදී ගැනීම ඒකකයක් රුපියල් 26ට. කැබිනට් මණ්ඩල අනුමත කරා. කැබිනට් මණ්ඩල කැබිනට් පත්‍රක 7ක් සම්මත කරා ඒක මිලදී ගන්න. හැබැයි මහජන උපයෝගිතා කොමිසම කිව්වා මේක රටට බරක්. රවි කරුණානායකව විශාල නියගයක් එනවා. දැලහිගයක් ඇති වෙනවා. විදුලිය විශාල අර්බුදයක් නිර්මාණය වෙනවා. එනිසා මේ භාජ්‍යක ගෙනල්ලා එකක් කොළඹ වරායේ මෙගාවොට් 200ක්, අනිතක ගාලු වරායේ මෙගාවොට් 200ක් ස්ථාපිත කරන්න ඕන කිව්වා. කැබිනට් මණ්ඩල අනුමැතිය දුන්නා. හැබැයි මහජන උපයෝගිතා කොමිසම මේක නතර කරා. එහෙනම් මේ මහජන උපයෝගිතා කොමිසම හැම වෙලාවෙම ජනතාව වෙනුවෙන් පිළිහිටපු කොමිසම. ඒක අහෝසි කරන්න මුදල් අමාත්‍යවරයාට, මුදල් ලේකම්වරයාට තියෙන බලය මොකක්ද? මම දැනගන්න කැමති කරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අමාත්‍යංශ විෂයම් බෙදීමේත් ගැසට් කරලා තිබෙනේ මේ ආයතනය මුදල් අමාත්‍යවරයාට. මුදල් අමාත්‍යවරයා ගැසට් කරලා තිබෙන ආයතනය පීබී ජයසුන්දර ලියුම් වලින් යවනවා වහලා දාන්න කියලා. එහෙම වහන්න කොහොමද පීබී ජයසුන්දර ඒවා? ඒ විතරක් නෙවෙයි ආටිකල මම ගරු කරනවා එතුමගේ දැනුවත්කමට, එතුමගේ අධ්‍යාපනයට, එතුමා අපේ රටේ දරලා තියෙන නිලතලවට මගේ ගරු කිරීමක් තිබෙනවා. හැබැයි එතුමා කොහොමද දුරකථන වලින් කතා කරලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිරය ඇතුළු කණ්ඩායමට කියන්නේ අස්වෙන්න කියලා? එය එක්කෙනේ පේරාදෙණි එහි සභාපතිවරයා, පේරාදෙණි විශ්වවිද්‍යාලේ, පේරාදෙණි විශ්වවිද්‍යාලේ ඉන්ජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා, තව සමාජිකයෙක් මොරටු විශ්වවිද්‍යාලේ හිටපු උපකුලපතිවරයා, එවැනි ඉතාමත් වැදගත් නිලධාරි කණ්ඩායම මහජන උපයෝගිතාව කොමිසම ඉන්නෝ.
කාලය අවසන් මන්ත්‍රීතුමා.
ඒ ඉවත්කිරීමේ බලය තියෙන පාර්ලිමේන්තුවට ගරු කතානායකතුමනි.
කාලය අවසන්.
අමාත්‍යවරයා විසින් ඔවුන්ට චෝදනා ඉදිරිපත් කරලා, ඒ එන චෝදනාවන්ද පාර්ලිමේන්තුවට, ඒ චෝදනාවන්ට පිළිතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, ඒ පිළිබඳ වාර්තාවක් අමතිවරය ඉදිරිපත් කරලා ඒ පාර්ලිමේන්තුව සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් විතරයි කොමිසමේ සමාජිකයෙක් ඉවත් කරන්න පුළුවන්.
අවසන් කරන්න.
එතන මේ මහජනයා වෙනුවෙන් ගොඩනගන කොමිසම් අහෝසි කරනවා. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි මේකත් දැන් මෙගාවට් 300ක බලාගාරයක් පිළිබඳ තියෙන ගනුදෙනුවේ ඊළඟ පියවර මේ මහජන උපේක්ෂා කොමිසම අහෝසි කිරීම. ඒ නිසා වංචාව දූෂණයට තිත තබනවා කියන්නේ වංචා දූෂණයට තිත තබනවා කියලා කියන්නේ දූෂණ විරෝධී දිනේ නිවේදන නිකුත් කිරීම නෙවෙයි. තමන්ට පැවරීත වෙන ජනාධිපති බලතල
අවසන් කරන්න.
දූෂණ ඉටු කිරීම දූෂණ ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා තීන්දුව ගැනීම තමයි වගකීම කියලා ප්‍රකාශ කරමින් මම නතර වෙන බොහොම ස්තුතියි ගරු නියෝජක කතානායකතුමා.
ඔබතුමාට ස්තුතියි. ගරු ජගත් කුමාර මන්ත්‍රීතුමා විනාඩි 6යි.
මට කිව්වේ විනාඩි 10ක් තියෙනවා කියලා කතා.
ගරු මන්ත්‍රීතුමා උදේවරුේ ගිය කාලයත් එක්ක තමයි මේ කලමනාකරණය කරලා තියෙන අද වෙලාවට ඉවර කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ගේම වෙලාව අඩු වුණා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2021 අයවැය සඳහා අතිගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කර අයවැයේදී මෙරටේ සියලු අංශ සංවර්ධනය කරන විදිහට ජාති අලුත් ගමනක් කරාගෙන යන විදිහට මේ අයවැය කතාව ප්‍රකාශ කළා වගේම ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම මේ අයවැයේදී දකින සාධනීය ලක්ෂණ ගණනාවක් පසුගිය කාලේ මේ රටේ දරුණු ත්‍ස්සවාදයක් තිබුණා යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය අවසන් කළේ වෙන කිසිවෙක් නෙමෙයි විවිධ රාජ්‍ය නායකයෝ හිටියා විවිධ ආණ්ඩු තිබුණා විවිධ අමුදාපතිවරු මේ සියල්ල මැද්දේ ඒ ත්‍ස්සවාදයේ යුද්ධය අවසන් කරන නායකත්වය දුන්නේ එදා ජනාධිපති විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආරක්ෂක ලේකම් විදියට ගෝඨාභය රාජපක්ෂ. ඒ වගේම තමයි මෙදා මේ රටේ අද තියෙනවා අපි යම් මට්ටමකට ආර්ථික පරිහානියකට පත් වෙලා ඒ වගේම ඊළඟ ප්‍රශ්න විදිහට මේ රටේ දුප්පත්කම නැති කිරීම මත්ද්‍රව්‍ය නැති කිරීම සහ අපි ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත තැනකට සංවර්ධනීය තැනකට ගෙනියන ඒ යුගමේ යුතුකම් ඉටු කරන්නත් නායකත්වය දෙන්න පුළුවන්කම තියෙන්නේ අද වෙන කාටවත් නෙමේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. එතුමාලගේ නායකත්වය තුළ අද රටේ ජනතාවට විශාල විශ්වාසයක් ඇවිල්ලා තියෙනවා මේ රට ඉදිරියට ගෙනියයි කියලා. පසුගිය කාලේ යහපාලන ආණ්ඩුව දිනෙන් දින මේ රට අගාධයකට ගෙනිච්චා. එතුමාලාගේ පහුගිය කාලේ කතාවල්දි කිව්වා මේ රට වඩා ශක්තිමත් හොඳ තැනකට ගෙනියනවා කියලා. හැබැයි ඒ ආණ්ඩුව ගෙනිච්චේ මිනිස්සුන කරා තමයි මේ රටේ ජනතාව. හැබැයි මේ රට නැවත බුදෝ ගන්න පුළුවන්කම තිබුණා නම් ඒ පුළුවන්කම තිබුණේ එදා වගේම අදත් මේ අපේ ආණ්ඩුව. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරන්න ඕන අපි යුද්ධෙන් පස්සේ ශ්‍රීලංක රටේ ප්‍රශ්නයක් විදිහට තියෙන දිල්දුකම නැති කිරීම සඳහා මේ රටේ තියෙන ප්‍රධාන සාධනීය වැඩපිළිවෙළ සමෘද්ධි ව්‍යාපාරයේ සඳහා මේ රටේ දුප්පතුන්ගේ ආර්ථික ශක්තිමත් කරන්න ගුව ඒකක ශක්තිමත් කරන්න උන්ගේ ජන ජීවිතය වඩා හොඳ තැනකට ගේන්න අද මේ අයවැය විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. මිලියන 10000කට ආසන්න මුදල් ප්‍රමාණයක් එක් පැත්තකින් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරන්න පවුලෙන් පවුල ලක්ෂ 2ක් වෙනුවෙන් අඳුරගෙන සංවර්ධනය කරන්න යොදනකොට පවුල් ලක්ෂ 25000ක් වෙනම සංවර්ධනය කිරීම සඳහා විශාල මිලියන 10ක තවත් මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය තුළ අපි ආණ්ඩුව ගේනකොට බලාපොරොත්තුවක් දුන්න මේ රටේ ජනතාවට පසුගිය යහපාලන ආණ්ඩුව දිගින් දිගට කළේ සමෘද්ධි සහනාධාර ලබා දීම ඒ තමන්ගේ හිතවතුන්ට පමණක් ලබා දීම. නමුත් ඒ වැඩපිළිවෙළ නවත්තලා සමස්ත ජාති වර්ග කුල මල බලන්නේ නැතුව පක්ෂ බලන්නේ නැතුව සියලු දෙනාට සාධාරණ ඉෂ්ට කරනවායි කියලා අපි පරොන්දුනා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි කාල පරිච්ඡේදය තුළ මේ රටේ සහනාධාර ලැබිය යුතු අනිකුත් සුදුසුන්ට සහනාධාර ලබා දීමේ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය තුළ විශාල වශයෙන් සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රශ්න වස ගණනාවක් දිග්ගේ වුණා පෞගේ ආණ්ඩුව ඉංගන්නගේ තුවාලේ වගේ සමෘද්ධි ලාණුගේ පස් විසඳන්නේ නැතුව ඉතාම කුහක විදියට කටයුතු කරා පෞගේ යහපාලන ආණ්ඩුව. ඒ නිසා අද අධිකරු ජනාධිපතිතුමාගේ සාගමතුමාගේ නායකත්වයෙන් ශ්‍රියන් සේනසිංහ ඇමතුමා අපි සියලු දෙනා එකතු වෙලා සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රශ්න ටික විසඳන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ නිලධාරීන්ගේ අවශ්‍යතා විසඳන්න ඕනෑකම් ඉෂ්ට කරන්න ඔවුන්ගේ රාජ්‍ය සේවයේ සුරක්ෂිතතාවය ලබා දීමේ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. අපි හිතනවා ඊළඟ අයවැය වෙනකොට ඒ කිසිදු ගැටලුවක් නැතුව ඔවුන්ට යහපත් හැටක් හදන්න අපට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි අපි විශේෂයෙන් මතක් කරන්න ඕන මේ රටේ සමෘද්ධි ව්‍යාපාරයෙන් රට සංවර්ධනය කරන්න විශාල බලාපොරොත්තු රාශියක් තියපු මේ ආණ්ඩුවට සමෘද්ධි ව්‍යාපාරයේ සියලු නිලධාරීන්ගේ ශක්තිය එකතු කරනවා. ඒ වගේම රජයෙන් අපි ඉල්ලන්නේ මේ රටේ දුප්පත්කම මැඩලීමේ යුගමේ යුතුකම් ඉටු කරන මේ නිලධාරීන්ගේ අයිතිවාසිකම් ටික ඉක්මනින් මිස් දාන්න කියන කාරණා. ඒවගේ මනි පැත්තෙක් මෙතන කතාකරපු යාපාලනේ හිටපු බොහෝ දෙනා අද මේ අලුත් විපක්ෂයක් විදිහට පෙනිසිරිමින් කතා කරනවා මේ විපක්ෂය ඇතුලේ ඉන්න සමහර අය ආරක්ෂා කරන්න සානි අබේසේකර ගැන ඊයේ දවසේම කතාබහ වුණා සානිගේ අයිතිවාසිකම් ගැන කතා වුණා හැබැයි ඒ සානිම තමයි මේ රටේ රාජ්‍ය සේවයේ තුට්ටුවට දාලා මේ රටේ නීතිය නමලා මේ රටේ ජනතාවට වීලු සැපෙව්වේ අනිත් පැත්තෙන් ඒ දූෂණ විරෝධී කමිටුව තමයි මේ රටේ දූෂණ විරෝධය නෙමෙයි සිදු කළේ ඒ දූෂණ විරෝධී කමිටුව කරේ විපක්ෂයේ විරෝධී විදියට කියලා විපක්ෂයෙන් පළිගැනීමේ කටයුතු ඉස්ස කිරීම ඒ වගේම ඒ සානිලා රාජ්‍ය සේවකයන් නිඳාවට පත් වෙන විදියට රංජිත් රාමනායක මන්ත්‍රීතුමාගේ ගෙදර වලන්ටික හොදන්නම් කියපු අය එම වලන් හොදන නිලධාරීන් තමයි නීතිය ඉහළ තැන්වල වැදමුනේ ඒ විතරක් නෙමෙයි අපිත් එක අවස්ථාවක එදා ආරක්ෂක ලේකම් විදියට හිටපු අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව මේ ආණ්ඩුව ඇවිල්ලා ওই සානිලා මේ රංජිත්ලා සියලු දෙනා එකතු වෙලා හැදුවා නඩු ඒ නඩුවල්දී අපිට අල්ලස් කොමිසමට එතුමාව ගෙනියන්න සිද්ධ වෙනකොට අපිත් ඒ අවස්ථාවට සම්බන්ධ වුණා අනේදීගෙන ඒ කොමිසමට ගියා කියලා අපිටත් නඩු දැම්මා ඒ අවස්ථාවට සහභාගී වුණා කියලා එහෙමයි නීතියේ සාධාරණ ඉතුරුනේ FCID එක කියනවා දූෂණ මර්ධන කමිටුව ගැන කියනවා හැබැයි ওই කමිටු නීතියේ සාධාරණ තිබුණේ නැහැ මමත් ওই සම්බන්ධව අද විපක්ෂ නායකතුමාට විරුද්ධව අපි එදා දූෂණ මර්ධන කොමිසමට පැමිණිලි කරා විතරක් නෙමෙයි අපි එදා FCID එකට පැමිණිලි කරා හැබැයි ඒවා එකක්වත් විභාගුනේ නැහැ ගරු නියෝජක නායකතුමනි එදා නීතියේ ක්‍රියාත්මක ගුණා නම් ක්‍රියාත්මක ගුණේ හරස් පැත්තට යමින් එදා නීතිය වල් වැදින තැනටපත් වුණා විතරක් නෙමෙයි එදා නීතිය Tamanට ඕන ඕන විදියට නවන්න පටන් ගත්තා එදා රංජිත් රාමනායක මන්ත්‍රීතුමාගේ හඬපට අහනකොට අපිට පේන්නේ නීතිය කොහෙටද ගෙනිහිලා තියෙන්නේ කියන කාරණා එදා ඒ අය ඒ පත්මිනි රණවක විනිශ්චයකාරතුමියට කතා කරලා කියන්නේ
විනාඩි 2යි මන්ත්‍රීතුමා
Tamanට ඕන විදියට
විනාඩි 2යි
ඒ විපක්ෂය අයගෙන් පිළිගන්න කියලා මේ සමහර වෙලාවක කියනවා රංජිත් රාමනායක මැතිතුමා මම මැදලා කියන්නම් අපේ ආණ්ඩුව බේරලා දෙන්න කියලා මම වැඳලා කියන්නේ අපේ ආණ්ඩුව බේරලා දෙන්න. විපක්ෂය අයට විරුද්ධව නඩු දාන්න. එහෙම අය තමයි අද නීතියේ සාධාරණීය ගැන කතා කරන්නේ. එහෙම අය තමයි මේ රටේ අනිත් ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ. පහුගිය කාලයේ පුරාවටම ඒ ආණ්ඩුව ඇත්ත කළේ මේ රටේ ජනතාවගේ දිගින් දිගට සාන කපපු එක විතරක් නෙමෙයි විපක්ෂයෙන් පිළිගන්නේ එක. පහුගිය දවස්වල 20 වෙනි සංශෝධනය ගෙන එනකොට මේ රටේ විපක්ෂ නායකතුමා ඇතුළු අය කියනවා ගරු අගමැතිතුමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටින්නේ කියලා. හැබැයි ගරු අගමැතිතුමා විතරක් නෙමෙයි පවුලේ සියලු දෙනා දේශපාලනය කරන එක නවත්තන්න යොමු උත්සාහ කළේ. එතුමාව විගින් දිකට විවිධ නඩුකටයුතු වලට පැටලුවා. සිරගෙවල් වලට ගෙනිච්චා. විවිධ අල්ලස් කොමිෂන් වලට ගෙනිහිල්ලා ඉරියර කරගුවා විතරක් නෙමෙයි එතුමාලව දේශපාලනයෙන් සමුගන්න උත්සාහයෙන් දරුවා. හැබැයි මේ රටේ ජනතාව මේ රට රකින්නේ ඉන්න නායකයත්තේ එතුමා කියන විශ්වාසය නිසා ලෝකයේ කිසිදු නායකයෙක්ව හොයාගෙන නොගිය විදියට ගිහිල්ලා ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු එතුමාව නැවත ගෙනල්ලා අද මේ ආණ්ඩුව හදලා තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕන බැසි රාජපක්ෂ මැතිතුමාට
විරුද්ධව මන්ත්‍රීතුමා
ඒ නඩු දැම්මේ එතුමා මේ රටේ සමෘද්ධි ලබන ජනතාවට සාණ දෙන්න ගිහිල්ලා සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් පුද්ගලික දේපොළ වලට පරිහරණය කරලා නෙමෙයි පොදු දේවල් පනත යටතේ වැරදි කරනවායි කියලා එතුමට නඩු දාන්නේ. හැබැයි එතුමා සියල්ල කරේ දුප්පතුන්ගේ සාණ දෙන්න නිවාස හදන්න උන්ට යම් යම් සාණ දෙන්න. හැබැයි දයා ගම ගිහිලා සජිත් ප්‍රේමදාසලා එදා එතුමාලා කරේ මොකද්ද? එතුමාලා කරේ තමන්ගේ හිතවතුන්ට තමන්ගේ දේශපාලන ප්‍රතිරූප හදාගන්න තමයි සමෘද්ධි අරමුදල් ගත්තේ.
සජිත්
ප්‍රේමදාස මැතිතුමා සමෘද්ධි අරමුදල් අරගෙන සමෘද්ධිවත් නොවන ජප පාසිකයන්ට දුන්නා. ඒ දිලා Tamanට ඕන විදියට ඒ මුදල් යොදාගෙන දේශපාලන ප්‍රතිරූප යොදාගත් හදාගත්තා. හැබැයි එසිල් රාජපක්ෂ මැතිතුමා කලේ එතුමාගේ ප්‍රතිරූප හදාගන්න එක නෙමෙයි දුප්පතුන්ට සාණ දෙන එක. ඒ විතරකුත් නෙමෙයි එදා දයා ගමගේ සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් අරගෙන දිගින් දිගටම මේ රටේ දුප්පතුන්ට දෙන්න තියෙන සාණ දෙනවා වෙනුවට ඒ අරමුදල්
ගත්තේ තමයි
අවශ්‍යතාව සඳහා මට විනාඩියක් දෙන්න. ඒ සියලු දේ අරගෙන
උන් කළේ ඉවා භෝජනයට නවත්තන්න දෙනවනේ එනිසා අනිත් මන්ත්‍රීතුමා
මේ රටේ ජනතාවට අවශ්‍ය මොකද්ද? එනිසා එතුමාලා දිගින් දිගටම කළේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමෘද්ධි ව්‍යාපාරයේ දුප්පතුන්ගේ
කෑම්පින් වලට හිනුරා වැටිච්ච වගේ වැඩක්. දැන් කෑම්පින් කතා කරාට වැඩනේ දුප්පතුන්ගේ කෑම්පින් වලට හිනුරා වැටුණා වගේ දුප්පතුන්ගේ අරමුදල් වලින් තමයි UMP එකේ ඡන්ද කරේ ද සජිත් ප්‍රේමදාසන් මහත්තයා මෙතුවන ත්‍යාග්‍රහණය සඳහා එදා ගියේ මේ අරමුදල් අරගෙන.
ඒ
නිසා අද මේ නිකන් බුදු වෙලා වගේ කතා කරාට වැඩන්නේ. අද කතා කරනවා මේ
අවසන් කරන්න.
අක්කේ බුදුරැස් වීදන හැබැයි බොක්කේ දඩපස් මේ ආපාලන විපක්ෂයේ. ඒ නිසා අපි කියනවා තමුන්නාස්සලාගේ මේ දුක්ගන්නාරාල න්‍යාය
අවසන් කරන්න අවසන් කරන්න.
කන්නෝනුනාම කබරගල තලකොල කරගන්න න්‍යායයි. ඒ නිසා මේ රටේ ජනතාව
මේකට
රැවටෙන්නේ නැහැ. රටේ ජනතාවට අවශ්‍ය නිවැරදි අයවැයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. යනුව රට සංවර්ධනය කරන්න අපි
ආණ්ඩුව කටයුතු කරනවා.
නියෝජ කතානායකතුමනි මගේ වෙලාව දෙන්න මොකද එතුමා හුඟක් වෙලා කතා කළා. නියෝජ කතානායකතුමනි අද විශේෂ දවසක් අන්තර්ජාතික මානව හිමිකම් දිනය. හැබැයි අපිට අන්තර්ජාතික මානව හිමිකම් දිනය සමරන්ඩ් වෙලා තියෙන්නේ හිරගෙදර 11 දෙනෙක් වෙඩි තියලා මැරිලා ඒ වගේම ස්වාමීන් වහන්සේ නමක් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරලා තියෙන පුවත ආරංචියත් සමග. ඒ වගේම ඊයේ දූෂණ විරෝධී දිනය. දූෂණ විරෝධී දිනේදී අධිකරු ජනාධිපතිතුමා කියනවා දූෂණය පිටු දකින්න ඕනේ මේ රටෙන් දූෂණය නැති කරන්න ඕනේ. අපේ අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා දැන් සීනිවලදී කොහොමද දූෂණේ වංචා වුණේ කියලා. ඉතින් මම අපි ජනාධිපතිතුමාට කියනවා පටන් ගන්න ඔය පැත්තෙන්ම. ඔවාදෙනු පරහට තමා සම්මෙතේ පීඩා සිට කියන එක ඔළුවට අරන් එතුමා පටන් ගන්න ඒ පැත්තෙන්. ඒ පැත්තම පටන් ගත්තොත් ඔය දූෂණේ නැති කරන්න පුළුවන්. දූෂණේ තියන්න පුළුවන්. අපි මේව නැති කරන්නේ නැති නිසා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ සර් ෆේල් කියලා. එතුමාට ඒක පටන් ගන්න පුළුවන් දූෂණ විරෝධී දිනේ ප්‍රවෘත්ති සාකච්ඡා වමනක් තියන්නේ නැතුව මේක පෙන්වන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා. දැන් මේ වන විට අපේ මෙවර අයවැය අපේ මුදල් අමාත්‍යාංශයේ වෙන් කරලා තියෙන මුදල් වලින් ණය වාරික පොලිය පමණක් ණය සේවා කරණයට විතරක් බිලියන 2240ක් යනවා. අපේ ආදායම 2021 වසරට පෙරලා තියෙන බිලියන 2000යි. ණය සේවා කරණයට විතරක් බිලියන 2240ක් යනවා. කෝටි 224000. රජයේ කියනවා පෞද්ගල සාකච්ඡ පෞද්ගල දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය ප්‍රකාශකතුමා විදේශ ණය අපි ගන්නෙ නැහැ. අපි ආයෝජන පමණයි ගේන්නේ කියලා. ඒතොර විදේශ ණය ගන්නෙ නැතුව ආයෝජන පමණයි ගේන්නේ කියනවනම් මම හිතන විදිහට එහෙමනම් මේ රටේ විදේශයෙන් ආයෝජනය කරන්න එන්නේ මොලේ අමාරුකාරය වෙන්න ඕනේ. මොකද අන්තර්ජාතික රේටින් සමාගම් අපේ රට CCC තත්වයට ඇද දාලා තියෙද්දි අපේ රට ණය ගිවීමේ අපහසුතාවයක් තියෙන බව පෙන්නලා තියෙද්දි කොයි රටෙන්ද ඇවිල්ලා අපේ රටට ආයෝජනය කරන්නේ? ඉතියෝපියාව, ඇංගෝලා වගේ රටවල් වලින් නම් ඇවිල්ලා ආයෝජනය කරයි. නැත්නම් සාමාන්‍ය ව්‍යාපාරයක් තියෙන එක්කෙනෙක් මේ වගේ රටක ආයෝජනය කරයිද? දැන් ලංකා බැංකුව ඊයේ වෙද්දි තවත් පහතට දාලා බී තියෙනවා CC තත්ත්වයට පහතට දාලා තියෙනවා. උතර විදේශ ණය ගන්නෙ නැතුව ආයෝජන පමණක් ගන්නවා කියලා. නමුත් මේ රටේ ලංකාව තුල ණය ගැනීම ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගැනීම මේ පසුගිය මේ වසරේ සහ ලබන වසරට දාලා තියෙනවා. ලබන මේ වසරේ ණය ගැනීම බිලියන 2830ක්. ඒ කියන්නේ මාසයක් ගත්තාම මාසයකට බිලියන 130ක්. ඒ කියන්නේ අපි ආදායම මාසයකට බිලියන 130ක් වෙද්දි මෙවර ආදායම බිලියන 1550ක් විතර පෙන්නලා තියෙනවා 2020. මාසයකට ආදායම ගත්තාම බිලියන 130ක් කියන්නේ කෝටි 13000ක්. හැබැයි ණය ගැනීම මාසයකට බිලියන 230ක් වෙලා තියෙනවා. කෝටි 23000ක් ණය ගන්නවා. ආදායම කෝටි 13000ක් තියෙද්දි කෝටි 23000ක් මාසෙට ණය ගන්න තත්ත්වයක් වෙලා තියෙනවා. 2021 වසරේට ආදායම පෙන්නලා තියෙනවා බිලියන 2000ක්. මේ බිලියන 2000 කවදාකවත් එන්නේ නැහැ. මේ වන විට ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම ඇවිල්ලා තියෙන 2019 වසරේ බිලියන 1991ක් කෝටි 190000ක්. ඉතින් එහෙම තියෙද්දි මේ තියෙන වර්තමාන තත්ත්වයට අනුව එයිද ආදායමක් බිලියන 2000ක්? එහෙම වුණත් බිලියන 2000ක් කියන්නේ සාමාන්‍යයෙන් මාසික ආදායම මාසික ගත්තාම බිලියන 150ක් 160ක් 150ක් විතර. ඒතර බිලියන 150 කියන්නේ කෝටි 15000ක්. කෝටි 15000ක් ආදායමෙද්දි 2021 වසරට ණය ගෙවන්න තියෙන මාසයකට බිලියන 250ක් කෝටි 25000ක් පමණ. ඉතින් එවැනි රටක් මේ තියෙන්නේ. එහෙම තියෙද්දි ණය වැඩිම ණය ගන්න වසර බවට පත් වෙලා තියෙනවා 2020 සහ 21. මේ තත්ත්වය තුළ මේ රට ඉදිරියට යෑම පිළිබඳව අපිට විශාල ප්‍රශ්න. රටේ ජනතාව මේ වන විට මේ ආනයන පාලනය සහ අනිත් කොවිඩ් වසංගතය නිසා රැකියා අපේ ශ්‍රම බලකාය 85 ලක්ෂයක් අසූපන් ලක්ෂයෙන් දස ලක්ෂයක ආසන ප්‍රමාණයක රැකියා හිමි වෙලා තියෙනවා. මේ රැකියා හිමි වෙච්ච අයට ජීවන මාර්ගයක් ඇතිකරන්න ඔවුන්ගේ ආදායම් මාර්ගයක් ඇතිකරන්න ක්‍රමවේදයක් මොකද සලසලා තියෙන්නේ? අයවැයෙන් එහෙම ක්‍රමවේදයක් කිසිම දෙයක් සලසලා තියෙනවද? විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ඒක. මේ මේවා නිසා තමයි මම දකිනවා. දැන් බලන්න මුදල් මණ්ඩලයෙන්
ඔබතුමාට විනාඩි 2යි
තව. වීරකෝන් මහත්මිය අයින් වුණා. නිහාල් ෆොන්සේක, කරුණාරත් මහත්මයා, වීරසිංහ මහත්මයා මේවා බලාගෙන ඉන්න බැරුව තමයි මේ අයින් වෙලා තියෙන්නේ. මොකද සංඛ්‍යාලයකට දැන් පළවෙනි කාර්තුවේ 2020 පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධනයේ ඍණ දැන් දෙවෙනි කාර්තුව ඉවරයි, තුන්වෙනි කාර්තුව ඉවරයි, හතරවෙනි කාර්තුවත් ඉවර වෙන්න යනවා. තාම දීලා නැහැ ආර්ථික වර්ධනය. ඇයි දීලා නැත්තේ? 2020 ආර්ථික වර්ධනය දුන්නේ ඩැනිච් කතානායක තිබුණේ අගෝස්තු 4 වෙනිදා. ඇයි අගෝස්තු 5 වෙනිදා ඡන්දේ තියෙනවා? ඒ ගැන කතා කරන්න කාලයක් නැහැ. දැන් 2020 දෙවෙනි කාර්තුවේ ඍණ ආර්ථික වර්ධනයක් තියෙන බව දන්නවා. දෙන්නේ නැහැ. ඒක සැප්තැම්බර් 15 දෙන්න ඕනේ. සැප්තැම්බර් 15 දුන්නෙත් නැහැ. දැන් දෙනවා කියනවා දෙසැම්බර් 15. ඇයි? එතකොට අයවැය කතාව ඉවරයි. අයවැය මේ ගැන කතා කරන්න හම්බ අවශ්‍ය වෙන්නේ නැහැ. අයවැයදී මේ ගැන කතා කරයි කියලා තමයි මේ මේ ආර්ථික වර්ධනේ දෙන්නේ නැත්තේ. මේ සංඛ්‍යාලේඛන සියල්ලම වැරදි. අපේ හර්ෂිත සිල්ලා මැතිතුමා කිව්වා වගේ සංඛ්‍යාලේඛන සම්පූර්ණ වැරදි සංඛ්‍යාලේඛන. අපිට ආර්ථික වර්ධනේ දුන්නා නම් දෙවෙනි කාර්තුවේ මේ කතා කරනවා මේ ඊට වැඩිය වෙනස් වෙනවා. ඒ නිසා එහෙම දෙන්නේ නැතුව මොකද්ද මේ කරන්නේ? සංඛ්‍යා හැම වෙලාවෙම මේ රටේ ජනතාව රවට්ටනවා. රටේ ජනතාව රවට්ටමින් තමයි මේ සියල්ලම දේ කරන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම ප්‍රජයට කියනවා මේ දත්ත වෙනස් කිරීම ඉතමහව නවත්වන්න. ඒ වගේම දැන් මේ වන විට රජයේ පුද්ගලික අංශයට ණය දෙන්න ජනතාවගේ ණය ගන්නවට බැංකුවලින් දෙන්නේ. දැන් ලංකා බැංකුව ගේඩ් පහලට දාලා තියෙනවා. ලංකා බැංකුව කොහොමද ණය දෙන්නේ? ලංකා බැංකුවට තියෙනවා 104ට ණය දෙන්න කියලා. ජනතාවගෙන් ඉතුරුම් ගන්නේ 106ට. 106ට අරන් 4ට දෙන්නේ කොහොමද?
104ට
එහෙම දෙන්න කියන ප්‍රශ්නයක්. ඒතකොට රජයෙන් දෙන්න ඕනේ පොලිසහනේ. පොලිසහනේ දෙන්න කොහොමද? රජයට ණය දෙන්න වෙලා තියෙන නිසා. ඉතින් මේ තත්ත්වය තුළ බැංකු කඩාගෙන වැටීම වෙන්නේ. දැන් පරිශීලීලා මෙතුමා කිව්වාගේ මේ 2020 වසරේ මං බිලියන 550ක් සල්ලි අච්චු ගහලා තියෙනවා. කෝටි 55000ක් මේ සල්ලි අච්චු ගහමින් මේ තවත් උද්දමනේ වැඩි කරන්න යන ගමනක් තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම රටේ මේ මුදල් ඇමතුමාට කියනවා, මුදල් රාජ්‍ය ඇමතුමාට කියනවා මේ සංඛ්‍යාලේඛන දත්ත වෙනස් කිරීම කරන්න එපා. දලදේශීය නිෂ්පාදනය කෝටි 16000ක් 16 ලක්ෂයක් කියලා කියනවා. සම්පූර්ණ වැරදි. කෝටි 17 ලක්ෂ 50000කට දලදේශීය නිෂ්පාදනය තමයි 2021 අයවැය හදලා
තියෙන්නේ.
ඒක එනවද? ඒ නිසා විශේෂයෙන්ම රටේ ජනතාව ජීවත් කරවීම සඳහා යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න දස ලක්ෂයක රැකිය නැති වෙලා තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්න ශක්තිය ලැබේවා කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරන අතර මෙවැනි දත්ත වෙනස් කිරීම කරන්න එපා. ග්‍රීසියට උණ දේ වෙයි. ග්‍රීසිය දත්ත වෙනස් කිරීම නිසා තමයි ලෝකේ ආර්ථික කලාවිච්ච රටක් බවට පත් වුනේ. ඒක කරන්න දෙන්න එපා. රටේ ජනතාව අද කිව්වාගේ අපේ TNA මන්ත්‍රීමා
පව්.
රටේ ජනතාව පව් මේ කරන අපරාධයට. ඒ නිසා මේ දත්ත වෙනස් කිරීම වහව නවත්තන්න කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා.
ඕඩර් ප්ලීස්. දිවා භෝජන සඳහා පස්වරු එක දක්වා කාර්ය සභාවේ කටයුතු අත්හිටුණු ලැබේ.